නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකා වශයෙන් ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ මජ්ඣිම නිකායේ එන සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය දීඝ නිකායේ අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම සත්‍ය කොටස සච්චපබ්බය ටිකක් දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා දීඝ නිකායේ එන සතිපට්ඨාන සූත්‍රයේදී. ඒ හැර මෙම සූත්‍ර දෙකම එකම මුහුණුවරක් ගන්නවා, එකම කරුණු රසක් තමයි අපිට කියලා දෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි සතිපට්ඨාන සූත්‍රයේ කොටසෙන් කොටස ගැඹුරෙන් ගැඹුරට යන වකවානුවක්. ඉතින් අපි මේ වෙනකොට කායानुපස්සනාවේ තමයි කාලය ගත කරන්නේ. ඉතින් කායानुපස්සනාවේ අන්තිම කොටස තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම කායानुපස්සනාවට පිවිසෙන යෝගාවචරයේ ගැන බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශයක් අපි පොඩ්ඩක් නැවතත් මතක් කරගත්තොත්, බුදුරජාණන් වහන්සේ කියනවා, ඉද භික්කවේ භික්කු කායේ කායानुපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසා. ඔන්න ඒ වගේ ප්‍රකාශයක් කරනවා. එතකොට යා කායෙහි කායානුව බලමින් වාසය කරනවා. ඒ වගේමයි ආතාපි වීරයක් තියෙනවා, සම්පජඤ්ඤයක් තියෙනවා, සතියක් තියෙනවා. ලෝකයේ සම්බන්ධයෙන් කෙරෙන දැඩි ලෝභයත්, ඒ නිසාම පහළ වෙන යම් යම් දුම්නස් ස්වභාවයන්ුත් එයා විනයනය කරනවා පැත්තකින් තියෙනවා. ඉතින් මේ ප්‍රකාශයමත් හරිම ගැඹිරයි කියලා කියන්න පුළුවන්. මොකද මේ භාවනාව වඩන්න සුදුසු පරිසරය ගැන තමයි බුදුරජාන් වහන්සේ මෙතෙන්දී විශේෂයෙන් මතක් කරලා දෙන්නේ. දැන් ආතාපය කියලා කියද්දී විශේෂයෙන්ම වීරය ගැන අදහසක් ඇතෙන්දි කියවෙන්නේ. මොකද අපිට මේ කටයුත්ත කරන්න සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. මොකද මුලදී අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි අපේ හිත හරිම වික්ෂිප්තයි. අතීතයට යනවා, අනාගතයට යනවා, අතනට යනවා, මෙතෙන්ට යනවා, අරය ගාවට යනවා, මෙයා ගාවට යනවා. ඉතින් හරිම අකීකරු ස්වභාවයක්, දමනේ නොවිච්ච ස්වභාවයක් තමයි ඉතින් අපේ හිතේ තියෙන්නේ. ඉතින් ඒ බඳු හිතකින් පටන් ගන්න යෝගාවචරයට මුලදී මේ හිත දමනය කරගන්න සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක වීරයක් මත තමයි මුලදී පදනම් වෙන්නේ. මොකද අඛණ්ඩ වීරයක්, නොපසුබස්නා වීරයක් පවත්වන කෙනෙකුට මේ හිත දමනය කරගන්න අවස්ථාව සැලසෙනවා. දැන් අපි දන්නවා මොකක් හරි වාදන භාණ්ඩයක් වුණත් වාදනය කරන්න ගියාම ඒක පාටම අපිට ඉතින් සින්දුවක් වාදනය කරන්න හෝ එහෙම නැත්නම් වාද්‍යයක්, වාද්‍ය වෘන්දයක් වාදනය කරන්න හෝ එහෙම මොකක්වත් කරන්න බෑ. මොකද අපිට තාම ඒ වාදන භාණ්ඩය අතින් අල්ලන්නවත් තේරෙන්නේ නැහැ. ඒකේ කොහෙද සොර තියෙන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ඉතින් මේ භාවනාවේදීත් අපිට ඒ නිවැරදි පුහුණුවක් ලබන්න කලින් අපිට ඒ තරම්ම මේක කොහොමද කරන්න ඕනේ කියන එක ගැන ඒ තරම් වැටහීමක් නැහැ. ඉතින් ඒ නිසා අපි මුල් යුගයේදී ඇත්තටම අඛණ්ඩව භවනා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් ඒකට අඛණ්ඩ වීරයක් පවත්වන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ආතාපි වීරය ගැන සඳහන් කරනවා මුලින්ම. අඛණ්ඩ වීරයක් පැවැත්වීම, ඒ වගේම නොපසුබස්නා වීරයක් පැවැත්වීම. මොකද අපි මේ කටයුත්තේ නියැලෙනකොට ඇතැම් මැතැම් බාධාවන් අපි කෙරෙහි පැමිණෙන්න පුළුවන්. ඉතින් ඒවා ගැනත් හිත නොසන්සුන් කරගන්න නැතුව, අතහැරලා දාන්න නැතුව, නැගිටලා යන්නේ නැතුව කොහොමද මේක තව මම දරාගෙන ඉන්නේ, කොහොමද මේ පැමිණෙන බාධාවන් මම ජයගන්නේ, කොහොමද මම ඉදිරියටත් මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයෙන් ප්‍රයෝජන ගන්න කියලා ඒ අඛණ්ඩ වීරයකින් දිගට කරගෙන යන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේක මේ දවසකින් දෙකකින් සමාප්ත වෙන කාර්යයක් නෙමෙයි, මේක අවුරුදු ගණනාවක් තිස්සේ, ජීවිත කාලයක් තිස්සේ කළ යුතු කාර්යයක්. ඒ නිසා එතෙන්දී තමයි මේ අඛණ්ඩ වීරය, දිගට පවත්නා වීරය ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් අපි එදිනදා තම තමාට පැවරලා තියෙන ඒ කාල සටහනක් අපි හිතමු මුලදී හදාගෙන තිනවා කියලා. ඒතොර එබන්දු කාල සටහනකට අපි කටයුතු කරනවා නම්, අපි වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී භවනාවක් කරනවා නම්, එබන්දු භවනාවක් අපි යෙදෙනවා නම්, ඒතොර දවසේ කටයුත්ත සාර්ථකව නිම කරන්න තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ තියෙන්නේ. ලකෝ බලාපොරොත්තු තියන්නේ නැතුව මේ අද දවසේ මට මොනවද කරන්න තියෙන්නේ, අද දවසේ මම කොහොමද මගේ සක්මන කොටස සාර්ථකව ඉෂ්ට කරාද, අද දවසේ ඉඳගෙන කරන භාවනා කටයුත්ත සාර්ථකව ඉෂ්ට කරාද? ඒ වගේම එදිනදා කටයුතු වලදී මම පුළුවන් තරම් සතිය පවත්වන්න උත්සාහන්ත වුණාද කියලා අන්න අපි අද දවස ගැන හිතාගෙන යනවනම් එතකොට දන්නේම නැතුව එදා එදා අපි බොහොම සාර්ථකව මේ කටයුත්ත නිම කිරීම නිසා කාලයක් යනකොට අපි මහා වෘක්ෂයක් බවට පත් වෙනවා වගේ මේ පුංචි පැලයක් මහා වෘක්ෂයක් බවට පත් වෙනවා වගේ අපේ හිතත් ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට අපි භවනා කරන අවස්ථාවේදී වීරිය සමබරව පවත්වන්න අවශ්‍යයි. එතෙන්දී අධික වීරයක් උත්සන්න වීරයක් පවත්වන්න ගියොත් සමහර ලාවට මේ භවනාවේදී උමනා කරන සමබරතාවය අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා භවනා කරන මොහොතේදී මේ අවස්ථාවේදී වීරිය සමකිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ සතිමා කියලා බුදුරජාන් වහන්සේ මේ සිහිය පිහිටුවීම ගැන උගන්වනවා. මොකද අතර සතිපට්ඨානයේම සතිය මුල් කරගෙන දේශනා කරලා තියෙනවා. ඒ නිසා අතීතයට අනාගතයට යන හිත මේ වර්තමානයේ ගෙනල්ලා රඳවා ගැනීම මූලික පියවර බවට පත් වෙනවා. මොකද අපේ හිත පුරුදු වෙලා නැහැ මේ වර්තමාන මොහොත අගය කරන්න. ඒ තුල රැඳී සිටීමින් කටයුතු කරන්න ඒ තරම් පුරුද්දක් නැහැ. ඒ නිසා ඒ හිත හික්මවන්න අපි වර්තමාන අරමුණක් මේ කය තුලින්ම හොයා ගන්නවා. ඊට පස්සේ එතන හිත පවත්වන්න හැකියතාක් උත්සාහන්ත වෙනවා. අතීතයට ගියොත් ආයි ගෙනල්ලා වර්තමානයේම තියාගන්නවා. අනාගතයට ගියොත් ආයිත් ගෙනල්ලා මේ කයේම තියාගන්නවා. ඉතින් මේ වගේ ටිකක් උත්සාහයෙන් වීරයෙන් නොපසුබට වීරයකින් තමයි මේ කටයුත්තේ නියැලෙන්නේ. ඉතතර යෝගාවචරයට පුළුවන් වෙනවා සතිමා කියන මෙන්න මේ සතිය පිහිටවන්න. මුල්ම අවස්ථාවේදී සතිය පිහිටව ගන්න ඔන්න අවස්ථාව සැලසෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ තව වචනයක් පෙන්වනවා සම්පජානෝ කියලා. එතනින් අදහස් වෙන්නේ දැන් සතිය පිහිටියා කියන එක ප්‍රමාණවත් නැහැ. සතිය පිහිටියාට පස්සේ අපි මේ අපේ අරමුණට මොකද්ද වෙන්නේ කියලා අපි විමසා බැලිය යුතුයි. යම් විචක්ෂණ නුවණක් අපි පැවැත්වේ යුතුයි. එතකොට තමයි මේ අරමුණේ අදහස් ස්වභාවය පොඩ පොඩ අපිට වැටහෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් නිකාං හිත මතුපිට විතරයි තියෙන්නේ. වර්තමානයේ තියෙනවා නමුත් ගැඹුරකට යන්නේ නැහැ. ඒ නිසා අපි හිත පුරුදු කරන්න අවශ්‍යයි. හිතට උගන්වන්න අවශ්‍යයි තව ටිකක් ගැඹුරක් දකින්න. මේ අරමුණ විනිවිද දකින්න අපි එහෙනම් යම් උත්සාහයක් දැරිය යුතුයි. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ සම්පජානෝ කියන ඒ කරුණෙන් මතක් කරලා දෙනවා. එතකොට තමයි අපිට මේ අරමුණේ යථා ස්වභාවය තේරෙන්නේ, අරමුණේ විවිධ පැතිකඩ තේරෙන්නේ, අරමුණ විනිවිද යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ අන්න ඒ අවස්ථාවේදී. ඊට පස්සේ මතක් කරනවා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ ලෝකයේ සම්බන්ධයෙන් අපේ හිතේ নানা ආකාර ආකල්ප තියෙනවා. ලෝකය නිසාම පැවෙත් හිතේ ඇති වෙන විවිධාකාර රාග සිතුවිලි තියෙනවා, ද්වේෂ සහගත සිතුවිලි තියෙනවා, දොම්නස් සහගත ස්වභාවයන් තියෙනවා, අවිනිශ්චිත ස්වභාවයන් තියෙනවා. ඉතින් එකාතකින් මේවම තමයි අපිව දහමට යොමු කරන්නෙත්. මොකද හිත බොහොම පීඩාකාරී, හරිම අසහනකාරී. ඒ නිසා අපි ඒකෙන් ගැලවෙන්න යම්කිසි ආධ්‍යාත්මික පැත්තකට නැඹුරු වෙනවා. හැබැයි මේ ආධ්‍යාත්මික පැත්ත වඩනකොට අපේ හිත හරි සංසුන්, සරල, ශාන්ත, ප්‍රීති සහගත ස්වභාවයක පවත්වන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මෙතෙන්දි මතක් කරනවා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ කටයුත්තේ නිරත වෙද්දී වෙන වෙන දේවල් ගැන කල්පනා කරලා හිත නොසන්සුන් කරගන්න යන්න එපා. හිත දොම්නස් සහගත කරගන්න යන්න එපා. හිතේ දුකක්, ශෝකයක් ඇති කරගන්න යන්න එපා. ඒ වගේමයි ලෝකේ තියෙන දේවල් ගැන කල්පනා කරන්න ගිහිල්ලා හිත ලෝභයට නතු කරගන්න යන්නත් එපා. හිත කෑදරකමකින්, ලෝභ සහගත බවකින්, රාගයකින් උච්ඡන්න කරගන්න යන්නත් එපා. හිත පුළුවන් තරම් අතරමැද්දේ මධ්‍යස්ත බවක නැත්නම් උපේක්ෂා සහගත බවක පවත්වන්න කියන එකත් මතක් කරලා දෙනවා. ඉතින් ඇත්තරම මේ ප්‍රතිපදාව දියුණු කරගෙන යන්න යන්න ඔය හැකියාවන් අපි තුල ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතුවොත් මේ සියල්ල හදාගෙන ඕනේ මම සතිපට්ඨානය පටන් ගන්න කියලා, එහෙම එකකුත් නැහැ. සතිපට්ඨානය දිගට වඩාගෙන යනකොට අන්න අපේ හිතේ දොග්දොම්නස් පහව යාමක් අපිටම අත්දකින්න ලැබෙනවා. අපි කලින් නම් හිත බොහොම ශෝක බරිත වෙලා තමන්ට තමන් නිකන් චෝදනා කර කර ඒ වගේම නිකන් කලකිරිච්ච ස්වභාවයක් සමායට අපේ හිතේ තිබුණා වෙන්න පුළුවන්. නමුත් අපි නිවරදිව සතිමත් භාවය දියුණු කරනවා නම් ඒවා අපෙන් ටික ටික ඈත් වෙලා නැවුම් බවක්, සුහදශීලී බවක්, සතුටු සහගත බවක්, සොම්නස් සහගත බවක්, මධ්‍යස්ථ සහගත බවක් ඔන්න අපේ හිතේ ඇති වෙන්න ඕනේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියනවා ශෝක පරිද්දවානම් සමතික්කමයි. ශෝක කිරීම, හඬා වැළපීම් ටික ටික එනං අපේ තුල අඩු වෙන්න ඕනේ. අපි හිතුවා අපි පුංචි දෙයකටත් අපේ හිත හොඳටම රිදෙනවා. එහෙම නැත්නම් අඬනවා, වැළපෙනවා, අන්න ඒ බඳු ගති ලක්ෂණ නම් අපේ හිතේ තිබුණේ. ටික ටික ඒවා පහ වෙලා අපි දෙයක් දරාගෙන සිටීමේ ශක්තියක්, ඉවසීමේ ශක්තියක්, ලෝක ස්වභාවය මෙහෙමයි කියලා තේරුම්ගෙන ප්‍රඥාව මත පදනම් වෙලා ඉවසන්න පුළුවන් කමක් අපේ හිතේ පොඩ පොඩ ඇති වෙන්න ඕනේ. ඒ නිසා මේ සතිපට්ඨානයේ දියුණු කිරීම පැති රාශියකින් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒක මේ ලෝකෝත්තර අර්ථයකින් පමණක් නෙමෙයි, අපේ එදිනදා ජීවිතයේදී පවා අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න, අපේ එදිනදා කටයුතු ටික සාර්ථකව කරන්න, සිහියෙන් කරන්න, අවධානය යොමු කළා සාර්ථකව කරන්න, අනිත්‍යයත් එක්ක සුහදව ගත කරන්න, අනිත් තවත් කෙනෙක්ව හඳුනා ගන්න, තව කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න, ඒ වගේම අපේම හිතේ පහළ වෙන විවිධාකාර කෙලෙස් හඳුනගෙන ඒවට වහල් නොවී කටයුතු කරන්න ඇත්තටම සතිපට්ඨානයෙන් ලැබෙන ප්‍රයෝජනය මෙපමණයි කියලා කියන්න බෑ. ඒ නිසා දැන් කායනුපස්සනා සතිපට්ඨානයේදී බුදුරජාන් වහන්සේ ක්‍රම රාශියක් උගන්වනවා. මුලින්ම ආනාපාන සතිය උගන්වනවා. එතනදී අපි උපන් දවසේ ඉඳන් කරන මේ හුස්ම ගැනීමේ හෙලීමේ ක්‍රියාවලිය මේ සිහිය දියුණු කරන්න උපයෝගී කරගන්න ආකාරය උගන්වනවා. ඉතාම සරලව නාසිකාග්‍රේ ප්‍රදේශයට අවධානය යොමු කරමින් ඊට පස්සේ ඒ අවස්ථාවේදී ආශ්වාසයක් නම් සිද්ධ වෙන්නේ ඒ ගැන දැනගන්න. ප්‍රශ්වාසයක් නම් සිද්ධ වෙන්නේ ඒ ගැන දැනගන්නවා. ඇත්තරම මේ කමටහන් අතිශය සරලයි කියලා කියන්න පුළුවන්. හැබැයි එතනින් අදහස් වෙන්නේ මේක වඩන්න ලේසි කියලා. කමටහන සරලයි, හැබැයි වඩන්න අපහසුයි. ඒ නිසා සරල බව නිසා මේ පිංගුතුන් කල්පනා කරන්න එපා මේක මේ බුදුහාමුදුරන්ට වැරදිලාය. මෙච්චර සරල වෙන්න පුළුවන්ද? මෙච්චර සරල දෙයකින් ගැඹුරක් අරතරන් ගැඹුරකට අපි වරගෙන යන්න පුළුවන්ද කියලා අවතක්සේරු කරන්න යන්න එපා. මොකද මේ සරල බව තුලමයි ගැඹුර තියෙන්නේ. සරල බවකින්මයි අපේ හිත ගැඹුරට අරගෙන යන්නේ. හරියට නිශ්චල වෙච්ච ජලාශයක ඊටාම ගැඹුරක් පතුලක් දකින්න පුළුවන්කම වගේ අපේ හිතත් බොහෝම නිශ්චල වුණාම, සරල වුණාම තමයි ගැඹුරක් දැක ගන්න අපිට අවස්ථාව සැලසෙන්නේ. ඉතින් ඒ නිසා ආනාපාන සතියත් බුදුරජාන් වහන්සේ පටන් ගන්නේ ඒ වගේම සරල තැනකින්. සතෝ වාස්ස සති, සතෝ පස්ස සති. ඒ තැනත්තා ඒ යෝගාවචරයා සතිමත්ව හුස්ම ගන්නවා, සතිමත්ව හුස්ම හෙලනවා. ඉතින් ඔතනින් තමයි පටන් ගන්න. ඒක තව තව ගැඹුරට අපිව අරගෙන යනවා බුදුරජාන් වහන්සේ. කොහොමද මේ හුස්මම දිහා බලමින් හිතේ සතිය තව දියුණු කරගන්නේ, තියුණු කරගන්නේ, සම්පජඤ්ඤය දියුණු කරගන්නේ, තියුණු කරගන්නේ කොහොමද කියන ආකාරය බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා. ඉතින් ඒකටකින් මේක අභ්‍යාසයක් කියලා කියන්න පුළුවන්. ඒ අභ්‍යාසයේ අපි යෙදෙනකොට අපේ හිතේ යම් යම් ගුණ විශේෂයන් දියුණු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේ හුස්ම ගැන සොයන්නේ අපි අර විද්‍යාඥයෙක් හොයනවා වගේ, මේකේ ඔක්සිජන් කොච්චර තියෙනවද, නයිට්‍රජන් කොච්චර තියෙනවද කියලා එහෙම ඒකේ සංගතක හඳුනගන්න නෙමෙයි. අපි මේක දිහා බලන්නේ, මේක ගැන හොයන්නේ ඒ හරහා අපේ හිතේ හැකියාවන් දිනුන නිසා. ඒක තමයි අභ්‍යාසය. ඉතින් ඒ සඳහා අපි පාවිච්චි කරන මේ අභ්‍යාසය හරහා අපේ හිතේ තමයි ගුණ විශේෂයන් දිනු වෙන්න පටන් ගන්න. ඊට පස්සේ එනවා ඉරියාපත පබ්බේට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මිනිසෙයින් වශයෙන් විවිධ ඉරියව් පවත්වනවා. අපි ඇවිදිනවා, හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, සැතපීලා ඉන්නවා. මෙන්න මේ ප්‍රධාන ඉරියව්වලදීත් සිහිය පිහිටවන්න මතක් කරලා දෙනවා. ඒ වගේම අනුකුඩා ඉරියව්වලදී සිහිය පිහිටවන්න මතක් කරලා දෙනවා. ඒ වගේම සම්පජඤ්ඤ පබ්බේ කියන කොටසදී අපි එදිනදා කරන සියලුම කටයුතු වලදී සිහිය පිහිටවන්න අපිට උගන්වනවා. මොකද මේ භාවනාවක් කියන එක අපි වෙන් කරගත්ත කාල පරිච්ඡේදයේදී පමණක් වඩලා ඉතිරි මුළු කාල පරිච්ඡේදය ඉතිරි මුළු කාලයෙම ඒ ගැන කිසිම හැඟීමක් නැතුව හිතට ඔහෙ ඉබාගාතේ යන්න ඉඩ දෙදී තවදුරටත් කෙලෙස් බරිතව වාසය කරනවා නම් ඉතින් අර භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජනය බොහොම අල්පයි කියන්න පුළුවන්. ඉතින් නුවණැති යෝගාවචරයෙක් කරන්නේ භාවනා කරන කාල පරිච්ඡේදයේදී ඒ සඳහා උත්සාහන්ත වෙනවා. එතනින් දිනු කරගත්ත යම්කිසි හැකියාවක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න නොදී, සම්පූර්ණයෙන්ම පිරිහෙන්න නොදී ඒක රැකගන්නා ක්‍රම එයා හොයලා බලනවා. ඒ බඳු ක්‍රම එයා අනුගමනය කරනවා. ඒ කොටසට තමයි එකwidehatකින් මේ සම්පජඤ්ඤ සෑහෙන්න මේ ඇතුළත් වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා කනකොට බොනකොට ඒ ගැන සිහියෙන් ඒ කටයුත්තේ නියැලෙන්න කියලා. ඊළඟට ඇඳුම් අඳිනකොට, පළඳිනකොට ඒ කටයුත්තේ සිහියෙන් යෙදෙන්න කියලා කියනවා. ඊළඟට හිටගෙන ඉන්නකොට, යනකොට, ඊළඟට සැතපෙනකොට, ඉඳගෙන ඉන්නකොට, තවත් කෙනෙක් එක්ක කතා කරනකොට, නිශ්ශබ්දව ඉන්නකොට, ඉතින් මේ ආදී වශයෙන් අපි එදිනදා ජීවිතයේ කරන සෑම කටයුත්තකදීම සිහිය පිහිටවන්න නැත්නම් සිහිය යොදලා ඒ කටයුතු වල යෙදෙන්න උගන්වනවා. ඉතින් ඒ හරහා තමයි එක අතකින් මේ භාවනාව අපේ ජීවිතයට ටික ටික ඒකාබද්ධ වෙන්න පටන් ගන්න. එතෙක් නිකම් භාවනාව තිබුණේ තවත් එක අංගයක් වෙලා, නමුත් ක්‍රමානුකූලව අපි සතිය දියුණු කරන්න දියුණු කරන්න අපේ එදිනදා කටයුතු වලදීත් මේ සතිය එකතු වෙන්න සතිය පැතිරෙන්න ගන්නවා. දැන් අපිට නිකන් ජීවිතේම භාවනාවක් බවට පත් වෙනවා. දැන් ඊට පස්සේ ඇත්තටම එන කොටස් ශරීරයේ දිහා වෙනත් දෘෂ්ටි කෝණ වලින් බලන්න අපිට උගන්වනවා. දැන් පටික්කුල මනසිකාර කියන කොටසේදී දැන් අපේ හිතේ තිබුණේ සාමාන්‍යයෙන් මේ කය ගැන බොහොම සමහරලාට සුබවාදී ආකල්පයක් වෙන්න පුළුවන්. මම ලස්සනයි, හැඩයි, සුරූපී, ශක්තිමත් කියලා. ඉතින් අපිව උඩින් තියාගෙන අනිත් අයව ටිකක් පහතින් තියාගෙන ඉන්න ගතියක් සමහරට අපි ගාව තිබුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙනත් කෙනෙක්ගේ කයත් දිහා බලලා ඒ ගැන සතුටු වෙමින්, ඒ ගැන ඇල්මක් ඇති කරගනිමින්, රාගයක් ඇති කරගනිමින් එහෙම ගත කරපු කාලයක් වෙන්නත් පුළුවන්. ඉතින් එබඳු ශරීරයේ දිහා දැකපු කෙනෙකුට ඒ එබඳු ආකල්පයක් අයින් කළා. ඊට වඩා බොහොම යථාර්ථවාදී බැල්මකින් බලන්න මේක දිහා මේ ශරීරයේ යථා ස්වභාවය කුමක්ද කියලා ඇස් අරවන යෝගයේ මේ කටයුතු කීපයක් තමයි ඊළඟ කොටස් වලදී තියෙන්නේ. ඒකේ පළවෙනි කොටසදී මේ කය දිහා අසුබ විදිහට බලන්න උගන්වනවා. ඒ කියන්නේ මේක පිළිස්කුල් සහගත විදිහට බලන්න උගන්වනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේක හරිම ලස්සනයි, සුබයි, සැපයි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මේකේ සමායින් කළා, මේක ඇතුළටද පොඩ්ඩක් එබිලා බැලුවනම්, ඇතුලේ තියෙන කොටස් මොනවද කියලා අපි විච්ඡේදනය කරලා බැලුවනම්, ඉතින් එතන එකක්වත් නැහැ ලස්සනයි කියලා ගන්න දෙයක්. එකක්වත් නැහැ සුන්දරයි කියලා ගන්න දෙයක්. බොහොම පිළිකුල්, පේන කොටත් මේ බොහොම අප්‍රසන්න කොටස් ගොඩක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක අර බාහිරේ තියෙන හැම නිසා, හැමේ වර්ණය නිසා, පාට නිසා ඉතින් අපි නිකන් අන්ධ වෙලා තියෙන්නේ. 1 මිලිමීටර් 2 3ක් අපිට මේ හැම විනිවිද දැක ගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් හැම ගහලා මේක දිහා බලන්න පුළුවන් නම්, ඉතින් මේ ලස්සනයි, සැපයි, සුබයි කියලා දේ අපි හිතාගත්ත දේ තුල ඒ තරම් එහෙම ලස්සනක් නැහැ. එතන තියෙන පිළිකුලක්. ඉතින් ඒ නිසා ඒ පටික්කුල මානසිකාර කොටසේදී අපිට මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න උගන්වනවා. ඒ හරහා අපේ හිතේ ඇතිවෙන රාගය ක්‍රමානුකූලව අඩු කළා, සමනය කළා, මධ්‍යස්ථ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඕක තව ගැඹුරට යන අවස්ථාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන් ධාතු මානසිකාරය. එතනදී දැන් කයේ කොටස් ප්‍රධාන දැන් ඔය කෙස්, ලොම්, නිය, දත්, සම්මස්, නහර, ඇට, ඇට මිදුළු වගේ අර අපි දන්න ඒ කොටස් පමණක් නෙමෙයි, ඒවා තව තව විනිවිද යන්න විනිවිද යන්න. එහෙම නැත්නම් මේ කය තුල තව තව අපේ අවධානය පවත්වන්න පවත්වන්න මෙතන තියෙන මේ ධාතු ක්‍රියාකාරීත්වයක් කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. ඇවිදිනකොටත් ධාතු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන ආකාරය කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්නකොටත් විවිධ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. සතපිලා ඉන්නකොටත් ඒ වගේ. හිටගෙන ඉන්නකොටත් ඒ වගේ. ඕනම ඉරියව්වක් පවත්වනකොට මෙතන තියෙන මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කෙනෙකුට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. කයට හොඳට හිත එනවා. ඊට පස්සේ හිත පැමිණියට පස්සේ හිතේ විවිධ මේ හිත කයට පැමිණියට පස්සේ කයේ තියෙන විවිධ ධාතු ලක්ෂණ ඔන්න යෝගාවචරයේ හඳුන ගන්න. ඒ හරහා අර තිබුණ සත්ව සංඥාව බැහැර වෙලා, පුජ්‍යල සංඥාව බැහැර වෙලා, මමත්වය දුර වෙලා, ඒ වෙනුවට මෙතන තියෙන්නේ හුදු ධාතු සමූහයක් ය, ධාතු ක්‍රියාකාරීත්වයක් ය කියලා ලොකු ප්‍රඥාවක්, විනිවිද යන ප්‍රඥාවක් යෝගාවචරයේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව මේ කය පිළිබඳව අපිට උගන්වනවා. ඒක යථා භූත වශයෙන් දකින්න, සත්‍ය වශයෙන් දකින්න, නිවැරදි වශයෙන් දකින්න. දැන් ඊළඟ කොටසෙදී තවත් අපිව අරගෙන යනවා මේ නවසීවතකය කියලා. මේ කය මිය ගියාට පස්සේ මේ කයට අත් වෙන ඉරණම මොකද්ද? අපි සාමාන්‍යයෙන් උපන්දින සාද පවත්වන්න කැමති, හැබැයි මරණ ගෙවල් වලට යන්න අකමැති. ඉතින් ඔන්න වගේ අපි අර උපන්දිනේට කැමති වෙන ගතියක්, මරණයට අකමැති වෙන ගතියක්, මරණය ප්‍රතික්ෂේප කරන ගතියක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ නිසා අපිට හරි පහසුයි වෙන්න තියෙන දේවල් ගැන වැඩිය හිතන්නේ නැතිව, මරණය ගැන වැඩිය හිතන්නේ නැතිව අනිත් අය මැරුණාට මං මැරෙන එකක් නැහැ කියලා හිතාගෙන ඉතින් අපි කැමති විදිහට හිතින් හදාගත්ත ලෝකයක මේ සතුටින් කාලය ගත කරන්න අපි හරි කැමති. ඒ නිසා අද ලෝකේ මරණ ගෙවල් ඉතින් පෙන්වන්නේ නැහැ. ඉතින් මැරුණාට පස්සේ ඉතින් මිනිය වුණත් ටිකක් වර්ණ ගන්වලා එම්බාම් කළා. ඉතින් ඒක ලස්සන කළා තමයි පෙන්වන්නේ. නමුත් අතීතයේදී එහෙම නැහැ. ඒක ඒ යථා ස්වභාවයම පෙන්වලා තියෙනවා. මිය ගියාට පස්සේ කීප දෙනෙක් එකතු වෙලා ඒ මල මිනිය අරන් ගිහිල්ලා කැලේකට නැත්තම් සොහොන් පිටණියකට දාලා කට්ටිය ආයි ගෙදර එනවා. එතකොට ඉතින් අර මල මිනිය බොහෝම එයාට උරුම අන්දමින් තමයි ක්‍රමානුකූලව ජීර්ණේ වෙලා ෂේ වෙලා කැඩලා බිඳලා යන්නේ. ඉතින් අන්න ඒ තියෙන යථා ස්වභාවය අද අපිට දකින්න හම්බෙන්නේ නැහැ. අද මොකද අවමංගල අධ්‍යක්ෂකවරු ඉන්නවා මේ මල ගෙදර සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඉතින් ඒ අධ්‍යක්ෂකවරු ඒ සියලු අධ්‍යක්ෂක කටයුතු කරන නිසා ඉතින් අපිට මේ මල මිනියක තියෙන යථා ස්වභාවයවත් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඕනනම් ඉතින් පොඩ්ඩක් අඬලා ඉතින් ආයෙ ඔක අමතක කරලා දානවා. ඒකෙන් ඉගෙන ගන්න තියෙන පාඩමක් අපි ඉගෙන ගන්නෑ. නමුත් මෙතන මේ නවසීවතික භාවනාවේදී අන්න ඒ පාඩම තමයි අපිට උගන්වන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්නේ කොහොමද මේ මිය ගියාට පස්සේ අපේ කය විවිධ වකවානු ගත කරන්නේ. ඉතින් මේකෙදී කොටස් 9කට පෙන්නලා නැත්නම් යුග 9කට පෙන්නලා මේ භාවනාව උගන්වන්නේ. මුලින්ම අපි හිතමු ඔන්න මිය ගිහිල්ලා දවස් ගාණක් ගත වෙලා එතකොට යම් යම් තැන් ඉදිමිලා විවිධාකාර දුර්වර්ණ ගැන්විලා ඉතින් ඒක එක මට්ටමක්. තවත් ඔන්න කාලයක් යනකොට ඔන්න සත්තු ඇවිල්ලා මේක කඩාගෙන කනවා. එතකොට ඔන්න තවත් මට්ටමක්. ඊට පස්සේ තවත් අවස්ථාවකදී අර සත්තු කඩාගෙන කාලා දැන් ඔන්න මේ ඇතුළ පේනවා. දැන් සම කෑලි කැඩිලා මස් කෑලි කැඩිලා දැන් බොහොම අප්‍රසන්න ගතියක්. හිත මැලි වෙන ගතියක්, හිත මැල වෙන ගතියක් තමයි මේ මලමිනියේ තියෙන්නේ. ඉතින් මේ කියන දේවල් ඒ තරම්ම ලස්සන දේවල් නෙමෙයි. හැබැයි ඉතින් මේක තමයි යථාර්ථය. ඉතින් අපි යථාර්ථය අමතක කළා ඒකට උඩින් අපි පැලැස්තරයක් දාගෙන හිටියා කියලා යථාර්ථය අපිට මේ යථාර්ථයෙන් අයින් වෙන්න හැකියාවක් නැහැ. අපිට කවදා හෝ යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි මේ අනිවාර්යෙන් අපි මේ ඉපදිලා ඉන්න නිසා මරණය අපි සියලු දෙනාටම උරුමයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. එක අතකින් මේවා අපි පොඩ පොඩ අපේ අවධානය යොමු කරනකොට අපේ ඇස් ඇරෙන ගතියක් තියෙනවා. ඉතින් මේ දේ මටත් උරුමයි නේද කියන කාරණාව මතක් කරලා දෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නැවත නැවත මේ නවසීවතික පබ්බයේදී නැත්තම් මේ මියගිය මලසිරුරක් ආශ්‍රිතව කරන භවනාවේදී නැවත නැවත බුදුරජාන් වහන්සේ මතක් කරනවා අයම්පිඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒවං අනතීතෝති. දැන් මේ ඉස්සරහා තියෙන මලසිරුරත් මේ තමන්ගේ කයත් සංසන්දනය කරලා බලනවා. ඉස්සරහා තියෙන කය ඉස්සරහා තියෙන මලසිරුර යම්කිසි තත්වයකින්ද දැන් තියෙන්නේ අපි හිතමු දැන් තියෙන්නේ බොහෝම දුර්වර්ණ වෙලා හැමතැනම ඉදිමිලා නිල් පැහැ ගැන්විලා යම් යම් තැන් වලින් ඕජා වැගිරෙනවා එහෙම තත්වයක් නම් දැන් තියෙන්නේ. ඒ තත්වයම මේ මගේ කියාගත්ත මේ දැන් තියෙන මේ සිරුරටත් උරුමයි කියලා අන්න සංසන්දනාත්මකව බලන්න උගන්වනවා. ඉතින් එතකොට පින්වත්නි අපි ගාව රාගයක් එහෙම ඇතිලා තිබුණොත් මුලින් මේ භවනාව පටන් ගන්න කලින් ඒ රාගයට ඉන්න හැකියාවක් නැහැ. මොකද මේ අස්පන අපිට තියෙනවා මේ කයට මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට මේ කය ගැනම ලොකු මාන්නයක් ඇතිලා තිබුණා නම් ඉතින් මේ මාන්නයට ඉන්න හැකියාවක් නැහැ. මොකද අස්පන අපිටම පේනවා මේ කයට කාලයකට පස්සේ උරුම වෙන්නේ මොකද්ද කියලා. ඒ తත්වේ මේ කයටත් තමන්ගේ කයටත් උරුමයි කියන එක නැවත නැවත අපි අපේ හිතට කාවද්දනවා. ඉතින් ඒ කය තව තව ඉතින් කොටස් වලට කැඩෙන්න පටන් ගන්නවා. තව තව සත්වය ඇවිල්ලා මේක කඩනවා. මේ ඒ අරහා තව තව මේක දැන් ඔන්න ලේ වැගිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තව තව ජීර්ණ වෙන්න පටන් ගන්නවා. දුගඳ හමන්න පටන් ගන්නවා. ඊට පස්සේ පණුව ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක තව තව කැඩලා ගිහිල්ලා අන්තිමට ඇටකටු ගොඩ විතරක් ඉතුරු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තැන් තැන් වල දැන් ඇටකටු කෑලි තියෙනවා. ඊට පස්සේ ඒවත් ජීර්ණ වෙලා බොහොම කුඩු ගොඩක් බවට පත් වෙලා යනවා. ඒ තරම් බොහොම අනිත්‍ය ස්වභාවයක්. මේ කයට උරුමයි. ඉතින් ඒ බඳු කයක් තමයි අපි හැමෝම පරිහරණය කරන්නේ. හැබැයි ඉතින් අපි මේක පරිහරණය කරනකොට ඕවා ගැන එච්චර අපි හිතන්නේ නැහැ. ඒ වෙනුවට ඉතින් අපි මේ කය සරසගෙන ලස්සන කරගෙන අනිත් අයගේ කය වලටත් ආසා කරගෙන තමයි අපි කාලය ගත කරන්නේ. ඉතින් හැබැයි මේකේ යථා ස්වභාවය නම් මෙන්න මේකයි. ඉතින් ඒ නිසා මේ නවසීවතික භවනාවේදී අපිට පැති දෙකක් හිතා ගන්න පුළුවන්. එක පැත්තක් තමයි මේ කය පිළිබඳව අසුභයක් දිනු කිරීම. අර අපි අර කලින් පටික්කුල මානසිකාර කොටසදී කළා වගේ මේ නවසීවතිකය හරහාත් මේ කය කෙරෙහි යම්කිසි අසුභයකින් දැකීම, පිළිකුලකින් දැකීම තමයි එක පැත්තක්. ඉතින් ඒක ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක ඕනවට වඩා කරොත් සමහරවිට මේ කය ගැන හරිම ද්වේෂයක් පවා පහළ වෙන්න පුළුවන්. සියදිවි හානි කරගන්න හිතෙන්න පුළුවන්. ඒක බලාපොරොත්තුවක් නෑ මෙතන. කලනොත් මම මතක් කළා වගේ මෙතෙන්දී හිතේ පහළ වෙච්ච රාගය දුරු කර ගැනීම පිණිස මේ භාවනාව ප්‍රයෝගී කරගන්නවා මිසක් මේ ජීවිතයෙන් පලා යන්න හෝ ජීවිතය දුරු කරගන්න හෝ කය පිළිබඳව ද්වේෂයක් පහළ කරගන්න හෝ මේ භාවනාව යොදාගන්නේ නැහැ. ඒකයි මේකත් නිකන් හරියට නිකන් බෙහෙතක් ගන්නවා වගේ ගන්න ඕනේ. ප්‍රයෝජනෙයි සලකලා. ඒ රෝගේ තියෙනවා නම් විතරයි බෙහෙත අවශ්‍ය වෙන්නේ. රෝගේ නැත්තම් ඉතින් බෙහෙත උමනා නැහැ. දැන් අපේ හිතේ රාගයක් මේ වෙලාවේ පහළ වෙලා නැත්තම් භාවනාවටත් හරීම ප්‍රසන්න හිතක් දැන් තියෙනවා නම් එහෙමනම් ඉතින් අසුභ භාවනාව බොහෝ මේ නවසීවතික භාවනාව වඩන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද හිත දැනටමත් හරිම මධ්‍යස්ථවයි තියෙන්නේ. ආනාපාන සතියක් වඩන්න වෙනත් ධාතු මනසිකාරයක් වඩන්න නැත්නම් වෙනත් කුමක් හෝ භාවනාවක් වඩන්න ඒ උමනා කරන පසුබිම අපේ හිතේ දැනටමත් පහළ වෙලා තියෙනවා නම් එහෙමනම් නවසීවතික භාවනාවක් වගේ දෙයකට යන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් අපි හිතමු අපේ හිතේ හොඳටම රාගය උච්චන්න වෙලා කොච්චර බැලුවත් මේ රාගය යන්නේ නැහැ. ඔන්න ඔය වගේ මට්ටමක් නම් තියෙන්නේ. ඉතින් මේ වගේ භවනා කර්මස්ථානයක් හරිම ප්‍රබලයි. මොකද තම මේ ඉස්සරහා තියෙන මලමිනියක් එක්කයි මේ සංසන්දනය කරන්නේ. මලමිනිය දැක දැක තමයි සංසන්දනය කරන්නේ. ඉතින් ඒ ඇවිල්ලා ඒ පිළිකුල වඩන ගතිය. මේ නවසීවතික භවනාව හරහා මේ කයේ තියෙන පිළිකුල් ස්වභාවය මතු කර ගන්නා ගතිය තමයි ඒ එක පැත්තක්. තවත් පැත්තකින් තියෙනවා මේ මලමිනියක් නිසා මේ දකින්නේ මේ අපිටත් මරණය උරුමයි කියන එක. මරණානුස්සතියකුත් මේ හරහා වඩා ගන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් මරණය අමතක කළා මරණය කල් දාලා ජීවත් වෙන පිරිසක්. නමුත් මතක් කළා දෙනවා මේ ඉස්සරහා තියෙන මලමිනිය හරහා අපිත් මේ මැරෙන මිනිස්සු. අපි මේ හැමදාම ජීවත් වෙන්න ආපු අය නෙමෙයි. මේ අපි ගාව ඉන්න අයත් හැමදාම ජීවත් වෙන අය නෙමෙයි. ඉතින් අපි හැමෝම මැරෙන මිනිස්සු. කියලා එහෙනම් අපිට අපේ මේ ජීවිතවල තියෙන తాවකාලික බව අපි මේ පුංචි කාලයකටයි මේ ඔක්කොම දේවල් පරිහරණය කරන්නේ. ඉතින් එහෙමනම් ඒබඳු කෙටි කාලයකට මේ ගත කරන ජීවිතයේදී ඔය තරම් ඉතින් අපි අනිත් අයත් එක්ක කඩදබර කරගෙන අනිත් අයව පරයා නැගී සිටින්න උත්සාහවන්ත වෙලා ඉතින් එහෙම ගත කරන්න උවමනාවක් තියෙනවද කියලා එහෙනම් අපිටම හිතෙන බවක් තේරෙන බවක් මේ භවනාව හරහා අපිට ඇති වෙනවා. මොකද තේරෙනවා දැන් මේ ඉස්සරහා ඉන්න මිනිස්සයත් මේ මැරිලා දැන් ඉන්න මිනිස්සයත් සමහරට විවිධාකාර බලාපොරොත්තු සහගතව අහස් මාලිගා තනාගෙන හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් නොසිතූ මොහොතක මිය යන්න සිද්ධ වුණා. ඒ මිය ගිහිල්ලත් අද මේ මලකුණට බොහොම අතිශය දුක්ඛිත තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ බඳු ස්වභාවයක්ම තමයි මටත් උණු වෙලා තියෙන්නේ. ඒ නිසා මම දන්නේ නැහැ කොයි වෙලාවෙදි මම මැරෙයිද කියලා. මම දන්නේ නැහැ කොයි වෙලාවෙදි මොන ආකාරයෙන් මම මැරෙයිද කියලා. ඒ වගේම කොතැනකදී මැරෙයිද කියලාවත් මම දන්නේ නැහැ. මොන හේතුවක් නිසා මැරෙයිද කියලාවත් මම දන්නේ නැහැ. ඉතින් මේ ආදී වශයෙන් මේ මරණානුස්සතියේ පැති කීපයක් තියෙනවා. එකක් තමයි අපි දන්නේ නැහැ හරියටම නිශ්චිතව මෙන්න මෙදායි මම මැරෙන්නේ කියලා. ඒතකොට දිනයක් වකවානුවක් හරියට කියන්න බෑ. නිශ්චිත වෙලාවක් හරියට කියන්න බෑ. ඒ වගේම මෙන්න මේ අහවල් හේතුව නිසායි මම මැරෙන්නේ කියලා එහෙම හේතුවක් හරියට කියන්නත් බෑ. ඊළඟට අපි මෙන්න මේ අහවල් රෝගය නිසා මැරේවිය එහෙම කියන්නත් බෑ. ඉතින් ඔය වගේ හරි අවිනිශ්චිත භාවයක් මේ මරණය සම්බන්ධයෙන් තියෙනවා. මම මෙච්චර කාලයක් ජීවත් වෙලා මෙන්න මේ කටයුතු ටික හමාරුණාට පස්සේ මැරෙන්නේ කියලා එහෙම නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඉතින් ඒ නිසා මාරයා ඇවිල්ලා යන් කියලා කතා කරාට පස්සේ ඒ මාරයාත් එක්ක කිසිම ගනුදෙනුවක් කරන්න, එයාට අල්ලසක් දෙන්න, එයාත් එක්ක යම් කිසි සාමගිමිසුමකට එළඹෙන්න අපි කාටවත් හැකියාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. නහිනෝ සංගරන්තේන මාරසේනින මච්චුණා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජේව කිච්ඡං ආතප්පං. ඒ නිසා අද අදම මේ ආතාප වීරයෙන් යුක්තව කටයුතු කරන්න. කෝ ජඤ්ඤා මරණං සුවේ. හෙට මරණය වේ නොවේයි කියලා කවුද දන්නේ? එහෙම කියන්න බෑ. හෙට උනත් මැරෙන්න පුළුවන්. නහිනෝ සංගරන්තේන මාරසේනේන මච්චුණා. මේ මාරසේනාවක් සහිතව පිරිස් සහිතව එන ඒ මාරයත් එක්ක කවරනම් ගිවිසුමක්ද අපිට ගිවිසුමක් ගහගන්න, මේ එහෙම නැත්නම් සාම ගිවිසුමක් ඇති කරගෙන අපේ මරණය කල් දාගන්න එයත් එක්ක හැකියාවක් නැහැ. ඒ නිසා අපි මේ මරණය ගැන සිහි කරනවා නම් ඒක ඇවිල්ලා අසුභවාදී ආකල්පයක් නෙමෙයි. ඇතම් කෙනෙක් හිතනවා මරණය සිහි කිරීම අසුභවාදී දෙයක් කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි. අපේ ජීවිතයේ පිළිබඳව අපි යථාර්ථවාදීව දකිනවා නම්, මේක ඇත්ත ඇටසැටියෙන් අපි තේරුම් ගන්නවා නම්, අපි බොහෝ සෙයින් පොළවට බැහැලා ජීවත් වෙන පිරිසක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපි අඩි ගානක් උඩින් යන බොහෝම මාන්නක්කාර පිරිසක් බවට තමයි පත් වෙන්නේ. නමුත් මේ වගේ භවනාවක් හරහා ඒ අපේ හිතේ තියෙන මාන්නය විශේෂ වශයෙන්ම දුරු කරලා දානවා. අපි මේ මැරෙන මිනිස්සු කියලා අපිට හරිම නිහතමානී ගතියක්, අහිංසක ගතියක් අපේ හිතේ ඇති කරනවා. ඒ නිසා මේ මරණානුස්පතිය පැත්තත් මේ කර්මස්ථානයේ හරහා දියුණු වෙනවා. ඒ වගේමයි මේ මරණානුස්පතියේ තියෙන තවත් ආනිසංසයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් කරන්න තියෙන දේවල් කල් දාන්නේ අපිට තව ඕනතරම් කල් තියෙනවා කියලා හිතාගෙන. නමුත් මේ මරණානුස්පතිය වඩද්දී Tamanට තේරෙනවා මේ කොයි මොහොතේ මරණය සිද්ධ වෙයිද කියලා කිසිසේත්ම නිශ්චිත වශයෙන් කියන්න බෑ. අහවල් දවසේ මැරේවි කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒ නිසා තව කොච්චර කල් මට ඉතුරු වෙලා තියෙනවද? කොච්චර කාලයක් මේ බණ භාවනාවක් දිනු කරගන්න, සතියක් වඩා ගන්න, ප්‍රඥාවක් දිනු කරගන්න මට තව කොච්චර කල් තියෙනවද? අන්න ඒ කාරණය ගැනත් නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒ නිසා අපි මොන දෙයකටද මූනිකත්වයේ දීලා කටයුතු කරන්නේ? ඒ දේ නිවැරදිද? ඒ දේ අපේ අර ආධ්‍යාත්මික දියුණුවට වඩා වැදගත්ද කියලා එහෙනම් අපිට හිතන්න වටිනවා. ඒ නිසා මරණානුස්සතිය වඩද්දී ඔන්න ඔය පැත්තනොත් අපේ හිත දියුණුනවා. ඒ නිසා අපි අර අපේ හිත හදා ගැනීමේ කටයුත්ත පස්සට කල් දාන ආකල්පය අයින් වෙලා මේ හිත හදන වැඩේ, හිත දියුණු කරන වැඩේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගන්න ගතියක්, ඒකට යම් වැදගත්කමක් දෙන ගතියක්, ඒක අමතක වෙන්න නොදී නැවත නැවත මතක් කර ගන්නා ගතියක් මේ මරණානුස්සතිය හරහා සිද්ධ වෙනවා. ඒ නිසා අපිට තවත් පැත්තකින් අපි කවදා හෝ මිය යනකොට ඒ මිය යන මොහොත බොහොම නිර්භීතව මුහුණ දෙන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් හිතේ වික්ෂිප්ත භාවයක් නැතුව මුහුණ දෙන්න පුළුවන් ගතියක් මේ මරණානුස්සතිය හරහා ඇති වෙනවා. මොකද අපි දැනටමත් සූදානම්, මැරෙන්න සූදානම් වෙලා ගත කරන ජීවිතයක්. නැතුව මේ හැමදාම ඉන්න බලාගෙන ඉන්න ජීවිතයක් නෙමෙයි, මැරෙන්න සූදානමින් ගත කරන ජීවිතයක්. ඉතින් කොයි වෙලාවෙ ආවත් යන්න සූදානම්. අන්න ඒ වගේ ආකල්පයක් අපි තුල ඇති වෙලා යනවා. ඇති වෙනවා. ඒ නිසා මේ කර්මස්ථානයේදී අපිට මේ ප්‍රධාන පැති දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේ ශරීරයේ තියෙන පිළිකුල් සහගත ස්වභාවය තේරුම් ගැනීම. තවත් පැත්තකින් මේ කයේ තියෙන අස්ථිර ස්වභාවය, කොයි හෝ මොහොතකදී මේ කය මිය යන බව, මිය ගිහිල්ලා අර වගේ විවිධාකාර මට්ටම් වලටපත් වෙලා බොහොම දුර්වර්ණ වෙලා දුක්ඛිත මට්ටමකින් මේක අවසන් වෙන ආකාරය ගැන අපි ඒකාතකින් හිතලා බලමු. ඉතින් අන්නේ පැත්තත් එතකොට මේ කර්මස්ථානයේ හරහා දියුණු වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම කාමච්ඡන්දේ නැත්නම් රාගය දුරු කරගන්න බොහෝ සෙයින් උපකාර වෙනවා. ඒ වගේමයි අපේ හිතේ මාන්නය තියෙනවනම් ඒ මාන්නය හිතින් දුරු කළා පොළොවට බැහැලා ජීවත් වෙන ගතියක්, අනතිමානී ගතියක්, නිහතමානී ගතියක් අපි තුළ ඇති වෙනවා. දැන් සියල්ල తాවකාලික බව අපිට පසක් වෙනවා. දැන් මේ ඉස්සරහා ඉන්න මිනිස්සයා මේ සෑහෙන බලාපොරොත්තු සහගතව ජීවත් වුණා, විවිධාකාර අපේක්ෂාවන් තිබුණා, සැලසුම් කිරීම් තිබුණා. නමුත් ඒ සියල්ල නොසිතූ මොහොතක එයාගෙන් බැහැර වුණා. එයාට අත්හැරලා දාලා යන්න උනා. ඔය දෙබ ඔය වගේම දෙයක් මටත් තුරුමයි කියලා අන්න අපි ජීවිතය දිහා වෙනත්ම දෘෂ්ටි කෝණකින් බලන්න එකතකින් පුරුදු වෙනවා. ඉතින් එතකොට මේ බඳු භාවනාවක් වඩද්දී විශේෂයෙන්ම මම නැවතත් මතක් කරන්න කැමති මේකේ සීමාව අපි පවත්වා ගත යුතුයි. එහෙම නැතුව මේවා නැවත නැවත වඩ වඩා හිත හැම තිස්සෙම නිකන් පළලා ඔබලා දුක්මුසුව පවත්වා ගැනීමක් මේ භාවනාවෙන් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථානුකූලව අපේ හිතේ පහළ වෙච්ච රාගය දුරු කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන්, එමත් නැත්නම් අපේ හිතේ පහළ වෙලා තියෙන මාන්නක්කාරකම දුරු කර ගැනීම සඳහා, එහෙම නැත්නම් අපේ හිතේ මේ ආධ්‍යාත්මික දියුණුවකට තියෙන මන්දෝත්සාහය, කල්දාන ගතිය, ඒකයින් කළා ටිකක් මේ සඳහා උද්‍යෝගයක් ඇති කර ගැනීම සඳහා මේ භාවනාව යොදා ගන්න පුළුවන්. එතකොට ඒබඳු ආකල්පයක් අපේ හිතේ දියුණු වුණාට පස්සේ නැවත නැවත ඉතින් මේ භාවනාව අතර ගන්න අවශ්‍ය නැහැ. මොකද ඉදිරියට කරගෙන යන්න තව තව ඊට වඩා සූක්ෂම වැඩ කටයුතු රැසක් තියෙනවා. ඊට පස්සේ මෙතන තවත් ඉතින් අපිට තොරතුරු වශයෙන් තව කරුණු කීපයක් සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි දැන් සාමාන්‍යයෙන් කියනවා මේ ඉස්සරහා පාවිච්චි කරන මලසිරුර, මේබඳු කටයුත්ත සඳහා පාවිච්චි කරන මලසිරුර අපි පුරුෂයෙක් නම් පුරුෂ මලසිරුරක් වීම හොඳයි කියලා. මොකද ඇතැම් වෙලාවට මේ අත්වේ හිතේ තියෙන රාග ස්වභාවය මලසිරුරකට පවා රාගය ඇති කරන්න පුළුවන්. ඒ තරම් හරිම හික්මීමකින් තොර හිතක් තමයි ඉතින් අපි හැමෝටම තියෙන්නේ. ඒ නිසා මලසිරුරක් කෙරෙහි පවා වුණත් ඒ අනිත් පැත්තේ කෙනෙක්ගේ මලසිරුරක් නම් සමහරට එතන පවා රාගය ඇති වෙන්න පුළුවන්. නමුත් එකම જાතියේ මලසිරුරක් නම් ඒ බඳු අවස්ථාව අඩුයි කියලා කියන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයෙකුට මේක අනිත් පැත්තත් කරගන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට තමන්ගේ හිතේ රාගයක් පහළ වෙන්නේ විරුද්ධ ලිංගිකයෙක් වෙනුවෙන්. ඉතින් මේ ඉස්සරහා තියෙන විරුද්ධ ලිංගිකයෙකුගේ මලසිරුරක් නම් ඒකට අත් වෙන සැබෑ ඉරණම යම්සි කෙනෙකුට නුවණින් දකින්න පුළුවන් නම්, අස්පනා පිට දකින්න පුළුවන් නම්, ඉතින් මේ මම ඇලුම් කරන්නේ රාගයක් පහළ කරගෙන තියෙන්නේ මේ බඳු සිරුරකට නේද කියලා, ඒ නිසා ඒ හිතේ පහළ වෙච්ච රාගය පහසුවෙන්ම දුරු කරගන්නත් පුළුවන්. ඒ නිසා මුල් යුගයේදී පොඩ්ඩක් තමන් පරිස්සම් වෙන්න ඕනේ පාවිච්චි කරන මලසිරුර එකම જાතියේ මලසිරුරක් කියලා, නැත්නම් එක් සම මේ තමන්ට හා සමාන ලිංගිකයෙකුගේ මලසිරුරක් කියලා. අනිත් පැත්තෙන් ටිකක් හිත තමන්ට මෙල්ල කරගන්න පුළුවන් වකවානුවේදී ඒකේ අනිත් පැත්ත උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හරහා ගැඹුරු ප්‍රඥාවක් අවදි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ තවත් පැත්තකින් මෙබඳු භවනා ක්‍රමයක් දියුණු කරගෙන යනකොට අපේ හිත ටික ටික කයට එනවා කියන එක ස්වාභාවිකයි. මොකද දැන් වෙන වෙන දේවල් වලට යන්න උමනාවක් නැහැ. දැන් සංසන්දනය කරන්න මේ තමන්ගේම සිරුරත් එක්ක. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි එවං අනතීතෝති. මේ තමන්ගේම කය තමයි නැවත නැවත සම්මර්ෂණයට ගන්න. ඉතින් බඳු සම්මර්ෂණයකට ගැනීම නිසා ඉස්සරහා බලනවා, ඒ හරහා නැවතත් උන් තමන්ගේ කයට ගන්නවා. කයට අරන් තමන්ගේ කයත් එබඳුම ස්වභාවයෙන් යුක්තයි නේද කියලා තේරුම් ගන්නවා. ඉතින් මේකෙදි එක අතකින් තමන්ගේ කයට අවධානය පැමිණීම නිසා අන්න කයත් එක්ක ඉන්න ගතිය පොඩ පොඩ හිතේ දියුණුනො. එළියේ එහෙ මෙහෙ දුව යන ගතිය අඩු වෙලා මේ කයත් එක්ක ඉන්න ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ භවනා ක්‍රම තුනේදීම අපිට දැක ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි අසුබ භවනාවක් වඩද්දිත්, ඒ කියන්නේ කොටස් වශයෙන් මේ කය දිහා බලද්දිත් කයේම හිත පවත්වන ගතියක් තියෙනවා. ඊළඟට ධාතු මනසිකාරයක් ගැන හිත පවත්වන කොටත් මේ කයේම හිත පවත්වන ස්වභාවය තියෙනවා. මේ නවසීවතික භවනාව විවඩන කොටත් ඉස්සරහා තියෙන කය මේ කයත් එක්ක සංසන්දනය කිරීම නිසා මේ කය දිහා නිවැරදි දෘෂ්ටි කෝණයකින් බලන්න මේ කයේම හිත රැඳෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක අපේ තමු යම්ස කෙනෙක් ක්‍රමානුකූලව වර්ධනය කරනවා නම් එතකොට මේ කය ගැන තව තව සියුම් තොරතුරු අපිට වැටහෙන්න පුළුවන්. අපි පසුගිය කාලෙදී මතක් කළා වගේ මේ කයේ තියෙන අතහස ස්වභාවයක් තේරෙන්න මෙතන තියෙන්නේ හුදු ධාතු ස්වභාවයක්ය. මේවා ඊළ බොහොම ෂණභංගුරයි, බොහොම ඉක්මනට ඇති වෙලා නැති වෙලා යනවා කියන කාරණාව මතුවෙන්න පුළුවන්. එතකොට තමයි අන්න මේ කයේ දැනෙන ඒ සියුම් ලක්ෂණ වලට අපිට අවධානය යොමු කරන්න අවස්ථාවක් සැලසෙන්නේ. මෙතන තද ගති තියෙනවා, රළු ගති තියෙනවා, මුරුදු ගති තියෙනවා, සිනිඳු ගති තියෙනවා, බර ගති තියෙනවා, සැහැල්ලු ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා, වැගිරෙන ගති තියෙනවා, සැලෙන ගති තියෙනවා, කම්පණය වෙන ගති තියෙනවා, මේ ආදී වශයෙන් මේ කයේ තියෙන මේ බොහොම ප්‍රාථමික මට්ටමේ සියුම් ලක්ෂණ අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මොකද දැන් හිතේ රාගය අයින් වෙලා, හිතේ මාන්නය අයින් වෙලා, හිත බොහොම මුරුදු මොලොක් බවට පත් වෙලා, ඒ වගේමයි හිත දැන් ටිකක් සංසිඳිලා මේ කයේම තියෙනවා. එතකොට අන්නේ බඳු හිතකට මේ කයේ නිරන්තරයෙන් තියෙන ඒ යථා ස්වභාවය වැටහෙන්න අවකාශය වැඩි. එතකොට අන්නේ ආඩ මේ ධාතු ලක්ෂණ වැටහෙන්න පටන් ගන්නවා. එතකොට අන්න අපිට හිතා ගන්න පුළුවන් සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් මේ කයේ ඒ සියුම් ලක්ෂණ හටගන්නා ස්වභාවයෙන් යුක්තයි, වැය වෙන ස්වභාවයෙන් නැත්නම් නැතිවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ විවිධාකාර සියුම් ධාතු ලක්ෂණ හඳුනා ගැනීමත් සමග අන්න යෝගාවචරයේකට තේරෙනවා මේවා මේ දිගට පවතින දේවල් නෙමෙයි, මේවා බොහෝම ෂණ භංගුරයි, ඇති වෙලා සුළු මොහොතින් නැති වෙලා යනවා. අර අපි ඒ හැඟීම එකතකින් මුලින්ම ඇති කරගෙන නවසීවතිකයක් දැකීම හරහාම තමන්ට තේරලා තිබුණා මේක ඇතිලා නැතිලා යන ස්වභාවයක් තියෙන්නේ. දැන් ඒක සියුම් වීමක් තමයි මෙතන මේ කතා කරන්නේ. මේක මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඇති වෙලා ඊට පස්සේ අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ජීවත් වෙලා මැරලා යාම පමණක් නෙමෙයි. ඒ සම්මුති මරණය පමණක් නෙමෙයි. මෙතන මේ කයේ මොහොතක් මොහොතක් පාසා ඇතිවීමක් නැතිවීමක් තියෙන්නේ. මොහොතක් මොහොතක් පාසා ඉපදීමක් මැරීමක් මිය යාමක් තියෙන්නේ කියලා අන්න තව තව නුවණ දියුණු වීමක් තියුණු වීමක් තමයි මෙතනින් පෙන්නුම් කරන්නේ. එතකොට අපි මේ සෛලයක් සෛලයක් පාසා නැත්තම් මේ ධාතු ලක්ෂණයක් ලක්ෂණයක් පාසා මේ හැම එකෙම තියෙන්නේ ඇතිවීම නැතිවීම ප්‍රවාහය. ඉතින් මේ බඳු ආකල්පයක් කෙනෙක් තුළ දියුණු වෙන්න එයා ඊට පස්සේ මේ කය පරිහරණය කරන්නේ ඇත්තටම මේ තව තව මේ නුවණ දියුණු කරගන්න. තව තව මේ ප්‍රඥාව වඩා ගන්න තමයි මේ කය පරිහරණය කරන්නේ. තව තව සතිය දියුණු කරගන්න උපක්‍රමයක් වශයෙන් මේ කය පරිහරණය කරනවා. මොකද එයාට දැන් පොඩ පොඩ නුවණ පෑදෙනවා, තේරෙන්න පටන් ගන්නවා මේ කයේ යථා ස්වභාවය. මේ කලින් ලස්සනයි කියලා හිතාගත්ත කයේම යථා ස්වභාවය එයාට දැන් තේරෙන්න පටන් ගන්නවා. ලස්සනයි කියලා හිතා ගැනීම නිසා මාන්නක්කාරකමක් ඇති කරගත්තා නම් ඒකත් දැන් අයින් වෙලා බොහෝම නිහතමානීව මේ කය යථා ස්වභාවය යාට දැන් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කය යා දැන් තවදුරටත් පාවිච්චි කරනවා නුවණ දියුණු කරගන්න, සතිය දියුණු කරගන්න. ඉතින් එහෙම කරන්න කරන්න තව තව ප්‍රඥාව අවදි වෙනවා. යථා ස්වභාවයම තව තව වැටහෙන්න පටන් ගන්නවා. එතකොට කය ගැන යම් කෙසේ අනවශ්‍ය ඇල්මක් තිබුණා නම්, රාගයක් තිබුණා නම්, මාන්නයක් තිබුණා නම් ඒවා දුරු වෙලා කය කෙරෙහි එක්තරා අන්දමකින් මධ්‍යස්ත බවක් මේ යෝගාවචරයාගේ හිතේ ඇති වෙනවා. කය ගැන ද්වේෂයක් නෙමෙයි මධ්‍යස්ත බවක්. කයෙන් අයින් වෙලා කය දිහා බලන්න පුළුවන් ගතියක්. පරතෝ බැල්මකින් බලන්න පුළුවන් ගතියක්. හරියට නිකන් ඉස්සරහ තියෙන දෙයක් දිහා බලනවා වගේ, අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ මේ කය දිහාම බලන්න පුළුවන් ගතියක් අන්න යෝගාවචරයාගේ හිතේ ඇති වෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපත්තිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. දැන් යා මේ කය පරිහරණය කරන්නේ තවදුරටත් සතිය දිනු කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න. මේ හටගන්නා ප්‍රඥාව තව තව වර්ධනය වෙලා, ඒ වගේම මේ කය පිළිබඳව තිබිච්ච ඇල්ම දුරු වෙලා, ඒ වෙනුවට මේ කෙරෙහි යම්කිසි විරාගයක් පහළ වෙලා, නිබිදාවක් පහළ වෙලා, ඒ ප්‍රඥාවේ යම් කිසි වර්ධනය වෙච්ච මට්ටමකදී අපේ හිත මේ කයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උපාදාන වලින් තොර වෙච්ච හිතක් හට ගන්න පුළුවන්. කිසිවක් ලෝකයේ තියෙන කිසිවක් උපාදාන නොකරන, ලෝකයේ තියෙන කිසිවක් මත පිහිටියේ නැති, කිසිවක් අල්ලගත්තේ නැති ස්වභාවයක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ කතාව ඒ අවස්ථාවත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. එතකොට අන්න එබඳු හිතක් ලෝකේ කිසිවක් ඇසුරු නොකර පවතිනවා. ලෝකේ තියෙන කිසිවක් උපාදාන නොකර ග්‍රහණය කරන්නේ නැතිව, දැඩිවල්ලා ගන්න නැතිව හිත පවතිනවා. ඔන්න ඔය මට්ටම ඒක අතකින් එතකොට මේ භාවනාව හරහාත් කෙනෙකුට ලබා ගන්න පුළුවන්. මේ භාවනාවෙන්ම කියලා කියන්න අමාරුයි. මේ භාවනාව හරහා ඒ අපේ හිතේ උමනා කරන පසුබිම සකස් කරගෙන ඊට පස්සේ තව තව හිත කයට පැමිණීම හරහා කය පිළිබඳව සතිමත් වීම හරහා එකාතකින් හොඳට කයේ යථා ස්වභාවය වැටහිලා තේරිලා ඒ ගැඹුරු ප්‍රඥාව අවදි වීම හරහා එමනම් අර උපාදාන වලින් තොර වෙච්ච සිතක් කිසිවක් ග්‍රහණය නොකළ සිතක් කිසිවක් මත නොපිහිටි සිතක් කෙනෙකුට හදා ගන්න පුළුවන්. ඒතර මේ தත්ත්වයේ උනත් తాවකාලිකයි. ඒ නිසා මේ යෝගාවචරයට සිද්ධ වෙනවා මේ தත්ත්වය තව තවත් ප්‍රගුණ කරන්න, තව තවත් දියුණු කරන්න. එහෙමනම් එයාට සීලේක තියෙන වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. මේ කටයුත්ත කරන්න අපහසුයි සීලයක් ආරක්ෂා නොකර. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා නම් මේ කටයුත්ත කරන්න අමාරුයි. මේ කටයුත්තට තමන් සුදුස්සෙක් කියන ඒ සාධනීය ආකල්පය තමන්ට අත්‍යවශ්‍ය වෙනවා. එහෙමනම් එයාට සීලේක වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. මේ භාවනාවත් දියුණු කිරීම පිණිස සීලේකින් ලැබෙන ඒ අනුග්‍රහය එයාට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා එයා සීලයක් ආරක්ෂා කරනවා. ඒ වගේමයි හිත දියුණු වෙන්න හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් අවශ්‍ය බව, වික්ෂිප්ත මනසකින් මේක කරන්න තියෙන අපහසු බව එයාට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා එයා සමාධියත් අවශ්‍ය පමණට පවත්වාගෙන යනවා. ඒ වගේමයි ප්‍රඥාව දියුණු කරන්න දැන් එයා මුල් තැන දෙනවා. තවදුරටත් හිත කොහොමද උපාදාන වලින් තොරව පවත්වන්නේ? තවදුරටත් කොහොමද ලොවේ කිසිවක් ඇසුරු නොකර මේ හිත පවත්වන්නේ? කිසිවක් මත පිහිටන්නේ නැතිව මේ සිත පවත්වන්නේ කොහොමද? කෙලසුන්ගෙන් තොරව මේ සිත පවත්වන්නේ කොහොමද? සරලව මේ සිත පවත්වන්නේ කොහොමද කියලා එහෙමනම් අන්න එයා ප්‍රතිපදාවක් අනුගමනය කරන්න පටන් ගන්නවා. සතිපට්ඨාන භාවනා ගාමිනිංච පටිපදා කියලා බුදුරජාන් වහන්සේ මතක් කරනවා. අන්නේ ආරෂ්ඨායක මාර්ගයක් අන්න එයාට දැන් වඩන්න ටික ටික අවස්ථාව සැලසෙනවා. ඒකේ තියෙන වටිනාකම එයාටම තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමන් කරගෙන යන මේ භාවනාව ඒ බඳු ප්‍රතිපදාවක් දක්වා දියුණු කරන්න දැන් එයා උත්සාහන්ත වෙනවා. දැන් එතකොට ඒක තව දුරටත් නිකන් අර පයක් කරන භාවනාවක් විනාඩි 20ක් කරන භාවනාවක් නෙමෙයි මුළු ජීවිතේම භාවනාවක් බවට පත් වෙනවා. මුළු ජීවිතේම තමන් සීලයක් මත පිහිටලා සීලයක් ආරක්ෂා කරගනිමින් අවශ්‍ය පමණට සමාධිය දියුණු කරගෙන සමාධිය පවත්වා ගනිමින් තව තව හිතේ ප්‍රඥාව දියුණු කරගෙන හිතේ තියෙන මේ කෙලෙසුන් අයින් කරගන්න හිතේ තියෙන තණ්හාව දුරු කරගන්න අවිද්‍යාව දුරු කරගන්න හේතනත්ත උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේ සතිපට්ඨාන භාවනාවේදී අපිට මේ කරුණු කීපයක් ඉස්සරහට ගන්න පුළුවන්. හොඳට මේ කයේ සිහිය පිහිටුවීම, සතිය පැවැත්වීම, ඊට පස්සේ කය දිහා විනිවිද බලමින් සියුම්ව දකිමින් ඒ තුල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම, එම නැත්නම් ත්‍රිලක්ෂණය වටහා ගැනීම, ඊට අමතරව මේ ත්‍රිලක්ෂණය මතම පදනම් කරගෙන විමුක්ත වූ සිතක්, නිදහස් සිතක්, කොහෙවත් ඇලිච්ච නැති සිතක්, උපාදාන නොකළ සිතක්, නොකරන සිතක්, කෙලසුන්ගෙන් තොර සිතක් තවතරටත් පවත්වා ගැනීම සඳහා ප්‍රතිපදාවක නියැලීම, නැත්නම් ප්‍රතිපදාවක් අනුගමනය කිරීම, මේ වගේ අවස්ථා තුනක් එමනම් මේ සතිපට්ඨානෙ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන මේ නවසීවතික භාවනාවත් ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්නයි තියෙන්නේ. අද අපිට මේ වගේ ඇත්තරම මලමිනි දකින්න හම්බෙන්නේ නැහැ. මේ වගේ එක එක මට්ටම් වලට ගිය මලකුණු ඇත්තරම අද කාලේ දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් නමුත් අද ඇතම් වෙලාවට යම් යම් රූප දර්ශන හරහා, නැත්නම් අන්තර්ජාලය හරහා, ඡායා රූප හරහා අද වුණත් ඉතින් අපිට මේ වගේ මරණයේ විවිධ අවස්ථාන් දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හිතින් මේ ගැන යම් පමණකට මනක්කල්පිතව හිතා ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ භාවනා ක්‍රමේදී යම් පමණක අපේ හිත යම් කිසි රූප දර්ශන කෙරෙහි යොමු කිරීමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි පස්සේ අපි ඒවා සියල්ල අපේ හිතින් අයින් කරලා හිත පිරිසුදු කරගෙන සංඥා වලින් හිත බැහැර කළා හිත පිරිසුදු කරන මාර්ගයකට අවතීර්ණ වීම අවශ්‍යයි. එහෙම නැතුව හිත හැමතිස්සෙම මලකුණු ඇසුරු කරන මලකුණු පෙන්වන හිතක් නෙමෙයි, ඒ බඳු සංඥා බහුල හිතක් නෙමෙයි මෙතනින් කතා කරන්නේ. ඒ අවස්ථානුකූලව ඒක ප්‍රයෝජනෙ ගන්නවා. හරියට අර ඇනිච්ච කටුවක් අයින් කරන්න තවත් කටුවක් පාවිච්චි කරනවා වගේ අපි මේ අරමුණ පාවිච්චි කරනවා. හැබැයි පස්සේ ඉතින් මේ ඒ වැඩේ ඉවරනාට පස්සේ ඒක ඉතින් නැවතත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉතින් පැත්තකට දාන්න පුළුවන්. ඒ නිසා අපි මේ භාවනාවන් ප්‍රයෝජනෙ සලකලා බෙහෙතක් පරිහරණය කරනවා වගේ පරිහරණය කරන්නයි තියෙන්නේ. තේ නිසා අප සියලු දෙනාටම මේ භවනා ක්‍රමවලින් ඒ ගත හැකි ප්‍රයෝජනය ලබා ගැනීම පිණිස යම්කිසි මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනු සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්වත්නිට අද දින ධර්මදේශනාවෙන් හෝ එහෙම නැත්නම් තමන් කරගෙන යන භවනාව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා මතක් කරනවා. තව පොඩ්ඩක් කයින් කියන්න. හරි බලන්න.
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ස්වාමීන් වහන්ස, මම මේ කෙරෙන්නේ ආනාපාන සතිය.
හරි.
ආනාපාන සතිය පටන් ගෙන අර හුස්ම සංසිඳ දුලා ඊට පස්සේ සිතුවිලි අවින්න සිතුවිලි අඩු වෙනකම් මම එදා කිව්වා කලින් අය ඒ වෙලාවේ දෙකන ඉන්නමාරි වෙනවන ගමන් නැතිනවා කියලා. ඒක තමයි කිව්වා මම කලින් දවස් වල විනාඩි 5ක්වත් එතන ඉන්න කියලා.
හරි.
ඊපස්සේ මම සරේ අර විනාඩි 5න් පහට දෙවදින වීඩියෝ එකක් දාගෙන බලලා අර අභෝ ඊළඟ දෙලක වදින කම්මෙන් විනාඩි 5ක් සිටියා.
හරි.
ඊවගේ විනාඩි 10ක් 15 වෙන සමහර අවස්ථාවල යැකෙනත්පත්තු කුෂ්ම පේනා වගේ වුණා. ඒ කියන්නේ කුෂ්ම අන්තම් දැනුණාට මම හිතුවා බැලුවේ නැහැ කියලා තමයි ඇත්තටම තියෙනවා වගේ අවස්ථා තිබුණා. එහෙම තියෙද්දිම අර සුපිරියන් දිහා බලන්න ගියාම අපරේක කුෂ්ම ආරම්භකට ගියේ නැහැ. ඒ වගේ හිතියා. ඊට පස්සේ එදෙම කරද්දී සම්හසර සම්පූර්ණ භාවනා කාලය අඩු වුණා. ඒ කියන්නේ මම දැන් දෙනට වෙනාඩි 50ක් 55ක් වගේ බලන් ඉන්න පුළුවන් සුදුසු තමයි හිතේ. දැන් එතකොට අදනට අර විදිහ විනාඩි 5 10 15 ඉඳලා ටිකක් දවස් යද්දී ඉස්මන්ට යනට යනවනේ ඒ අවස්ථාවද සිතේ ලැබුව අවස්ථාවද.
ඔව්.
එතකොට එතන විනාඩි 5 10 වගේ ඉඳලා නැගිට්ටාම සමහර විනාඩි 35 ඒ වගේ තමයි සම්පූර්ණ කාලයක් කාලේ අද සිතේ නැතුව නැතුවෙන් නැතුවම නෙමෙයි සිතේ අඩු අවස්ථාවේ නැතුව කාලේ වැඩි වුණා.
හරි.
ගමන මානරගෙන ඉවසනස දැන් සතියක් විතරම අසනීප වුණා. ඊට පස්සේ මම බැලුවා මම අර අසනීප වෙලා ඉඳි මේ පුළුවන් ද කියලා මේ මොකද්ද කරන්න පුළුවන් කියලා. එහෙනම් මට දැන් අර මඩ පිද්දලක් දැක්කත් අමාරුව පිස්සේ එතනම වේදනාව වැඩි වුණා. මම කොහොමත්ම එතනට මේ එතනට ફોකස් කරන්න අමාරුයි. දැන් මම ඉස්සර නම් සමහර වෙලාවට අසනීප වුණා අර පොඩි සමාධිමත් ස්වභාවයකට ගිහම වේදනාව මට කියලා නෑනවා. අද මට අර අවශ්‍ය වේදනාව ලැබුණ ඉඳන් දැන් එතන වේදනාවට ફોකස් කරන්නවත් එහෙම බැරි වුණා. මට එතනදි ඔබ හන්සුගෙන් දැනගන්න තෝරන අද අපි රසනීයයක් වගේ වෙනවම අපි කොහොමද ක්‍රියා කරන්නේ කියන්නේ. අපි මොකක්ද කරන්න ඕනේ කියන්නේ අසනීපේ ඉන්න වෙලාවට උදුණා වේදනාවේ අරමුණ බලා ජීවත් වෙන්න ඕනේද අර ඒකත් දැනගන්න ඕනේ
සම්හාරස. අපි නම් ටිකක් ඉස්සෙල්ලා ඒක කතා කරලිමු නේද? නැහැ, ඇත්තටම අසනීප වගේ තත්වයකදී අපේ හිත අසනීප කරගන්න නැතුව තියාගන්න එක තමයි විශේෂයෙන්ම වටින්නේ. මොකද කය මේ වෙනකොට අසනීප වෙලා තියෙනවා, කයේ යම්කිසි වේදනාවක් තියෙනවා. හැබැයි ඒකට මානසික වේදනාවක් එකතු කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි අපේ දක්ෂතාවය. දැන් ඔක හරි ලස්සනට සල්ල සූත්‍රයේදී හිම බුදුරයන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සේ නැත්තම් අන්ධ පෘථග්ජනේ මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම යාගේ කයේ යම්කිසි වේදනාවක් පහළ වෙනවා. හැබැයි ඒක එයා දකින්නේ මහා කරදරයක්, වදයක්. ඇයි මේක මටමයි වෙන්නේ, මමමයි දුක් වෙන්නේ එහෙම කියලා අර බොහොම මමත්වයක් මුසු වෙච්ච හැඟීමකින් එයා ඒ වේදනාවත් එක්ක ගැටෙනවා. ලොකු මානසික ප්‍රතිරෝධයක් ඇති කරගන්නවා. ඒ හරහා එයා ලොකු මානසික වේදනාවකුත් විඳිනවා. ඒ නිසා අර කලින් ඇනිච්ච උලකට තවත් උලක් එනගන්නවා වගේ දෙයක් තමයි බුදුහාඳුරු පෙන්නන්නේ ඒ මානසික වේදනාව. ඒ නිසා අපේ කායික අසනීප තත්වයකදී, කායික වේදනාවකදී හැකිතාක් අපේ මනස නිරවුල් තබා ගැනීම, අපේ මනස මේ අසනීපයකින් තොරව අපේ මනස නිරෝගීව තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ දැන් ඔය මතක් කළා වගේ දැන් කායික වේදනාවක් තියෙන තැනට අපේ අවධානය යොමු කරන්න පුළුවන් නම් ඒකේ වැරද්දක් නැහැ. හැබැයි එතනදී අපි පොඩ්ඩක් සීමාව දැනගන්න ඕනේ. ඒ කියන්නේ තමයි වෙලා දැන් ඔතෙන්දි වෙන්නේ කායික වේදනාව වැඩි වීම නෙමෙයි, අපේ හිත එතනට ඒකාග්‍ර වීම හරහා දැනෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද සමාධියේ තියෙන ලක්ෂණයක් තමයි ඒ අරමුණ ටිකක් උද්දීපනය කරලා පෙන්වීම. හරියට නිකන් අන්වීක්ෂයකින් ඒ ඉස්සරහා තියෙන දේ මේ සෑහෙන ප්‍රබල කරලා ගුණාකාරයක් වශයෙන් පෙන්වනවා වගේ, එක හත කළා එක දහස් වාරකින් වැඩි කළා පෙන්වනවා වගේ තමයි අපේ සමාධියත් අපේ හිත ඒකාග්‍ර වුණාට පස්සේ අර දැනෙන ගතිය හරි වැඩි. ඒ නිසා බොහොම උත්සන්න වේදනාවකදී අපි මේ උත්සන්න වේදනාව නැවත නැවත අරමුණු කර කර නැවත නැවත අරමුණු කර කර අපේ හිත එතෙන්ට ඒකාග්‍ර කරන්න ගියොත් සමහරට දරාගෙන ඉන්න බැරි තරම් වේදනාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒක එතකොට ටිකක් වෙහෙස කරයි. ඉතින් ඒක පැත්තක්. හැබැයි ඇතම් වේදනාවක් තියෙනවා දරන්න පුළුවන්. අපි හිතමු යම් කිසි තත්ත්වයක් තියෙනවා. දැන් අපිට හැබැයි වේදනාවක් වශයෙන් වැටහෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔන්න දොස්තර කියනවා අතන මොකද්ද එකක් තියෙනවා, මෙතන මොකද්ද එකක් තියෙනවා, එතන සක්කමක් කරන්න ඕනේ, මෙතන සක්කමක් කරන්න ඕනේ කියලා හැබැයි කියනවා. ඒ ඉතින් අර යම් කිසි විවිධ පරීක්ෂණ වලට අහු වෙලා තමයි යා ඒවා කියන්නේ. දොස්තර මහත්තයා ඒවා කියන්නේ. හැබැයි අපිට එච්චර වේදනාවක් වශයෙන් වැටහෙන්නේ නැහැ. ඒ වගේ තැන්වලදී භවනාවක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මම ඔය උදාහරණයක් වශයෙන් එහෙම කියනවා නම් අපි හිතමු දැන් කීප දෙනෙක්ම එහෙම කතා කරලා තියෙනවා. දැන් ඇතැම් වෙලාවට පිළිකා එහෙම තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ බඳු අවස්ථාවන් වලදී ඒ අපිට ඒකෙන් ලොකු ප්‍රබල වේදනාවක් දැනෙන්නේ නැහැ. හැබැයි අන්න දොස්තර මහත්තයා හොයාගෙන තියෙනවා. ඒ අවස්ථාවේදී මේ පිළිකාවක් තියෙනවා කියපු තැනට අපේ අවධානය යොමු කරගෙන අපිට එතන භාවනාවක් වඩන්න පුළුවන් නම් ඒක ප්‍රයෝජනවත් වෙනවා. එතෙන්දී එක්කෝ ඉතින් අපිට ඒකට පොඩ්ඩක් මෛත්‍රියක් යොදා ගන්නත් පුළුවන්. මේක සුවපත් වේවා, මේක යථා ස්වභාවයටපත් වේවා, මේක මේ සුවපත් වේවා කියලා ඒ පිළිකාවක් තියෙනවා කියලා හිතාගත්ත තැනට අපේ අවධානය යොමු කළා අපි භාවනාවක් විදිහට ඒතර කරනවා නම් එතනත් ප්‍රයෝජනෙ තියෙනවා. තව පැත්තෙන් එතන සියුම් වේදනාවක් තියෙනවා නම් ඒක නිකන් සමනය වෙන ආකාරයකට එතන මේ තනි වේදනාවක් නෙමෙයි මෙතන වේදනා රසක් තියෙන්නේ කියලා එතනට හොඳට අවධානය යොමු කරලා එතන භාවනාවක් වඩන්න පුළුවන් නම් ඒකෙත් ප්‍රයෝජන තියෙනවා. ඒ නිසා මේ පැති කීපයක් ඉතින් අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි එකතකින් අපිට අපේ කය ළඩ වුණාම ගන්න පුළුවන් එක ප්‍රයෝජනයක් එකතකින්. හොඳයි. ඊට පස්සේ මොකක්ද අහන්න තියෙන එකද? අපිට තාම ඒ නිදහස් ස්වභාවය තාම හිතේ තහවුරු වෙලා නැත්තම් ආයෙත් පොඩ්ඩක් මුලට ගිහිල්ලා අපි හිතමු අපි එතන හඳුනාගත්තේ නිකන් කායික වශයෙන් කම්පන චංචල ස්වභාවයන් හඳුනාගෙන ඉඳගෙන ඉඳීම හරහා, එහෙම නැත්නම් ධාතු ලක්ෂණ හඳුනා ගැනීම හරහා, නැත්නම් වේදනා උපසනාවක් වැඩි වීම හරහා, ඔය වගේ යම්කිසි ක්‍රමයක් හරහානේ අපි අර අපේ හිත ක්‍රමානුකූලව නිදහස් ස්වභාවයට ගත්තේ. අන්න ඒ උපක්‍රමේ නැවත ඉතින් අපිට ඉස්සරහට ගන්න වෙනවා. පුළුවන් බැරි නැහැ ඉතින්. ඒ කියන්නේ දැන් අපිට හිතේ ඒකාග්‍රතාවයක් අවශ්‍යයිනේ මේ වැඩේ කරන්න. ඉතින් ඒ වගේමයි දැන් විපස්සනාවක් වඩන්නත් යම් පමණක මානසික සුවපත් භාවයක් අවශ්‍ය වෙනවා. ඒකයි මම කිව්වේ අර ඒක ඉතින් පුජ්‍යලය මත වෙනස් වෙනවා. අපි තාම ඉන්නේ මුල් මට්ටමේ නම් එතකොට විපස්සනාව ආයි වැටෙන්න පුළුවන්. මොකද අපි තාම තහවුරු වෙලා මදි. හිත තාම හොඳට මේ තහවුරු වෙලා මදි නිසා අර ලැබිච්ච විපස්සනා නුවණ පිරෙහෙන්න පුළුවන්. අපිට ඉතින් අතහැරෙනවානේ, අපි හිතුව අපිට මග හැරෙනවා, භාවනාව වඩන්න මග හැරෙනවා, අවස්ථාව ගිලිහි යනවා. ඉතින් එතකොට ඒ වැඩිච්ච විපස්සනාව පිරෙහෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක සෑහෙන කාලයක් ප්‍රගුණ කළා හිත තහවුරු වෙච්ච මට්ටමකට ආවනම් එතකොට ඉතින් පිරෙහෙන්න තියෙන අවකාශය අඩුයි කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි එයා දන්නවා කොහොමද අසනීප තත්වයකදී පවා පිරිහෙන්නේ නැතුව හිත පවත්වන්නේ කොහොමද කියලා යන යම්කිසි වැටහීමක් තියෙනවා එතකොට.
අර ඉන්ජෙක්ෂන් එක ගහලා තියෙද්දි මම එතන බලන්නේ කියලා. පළවෙනි දවසේ ගලවන්න බැරි වෙව්වා. ඒ කියන්නේ දැන් මට ඉන්ජෙක්ෂන් දෙවෙනි දවසේ මම මංගලෙන් කරාම මට තේරෙනවා දැන් මම ඉරිවැටෙන විදිය බලන්නේ මම හිතලට නැහැ කියලා. අර ඒක බලාගෙන ඉන්නේ ඒක නැති වෙලා යනවා. දැන් පළවෙනි දවසේ ගලවන්න බැරි වෙන්නේ නැත්නම් සමහර විට මම හිතන බලන්නේ ඉරිවැටෙන්නේ නැතුව ඇති. ඊපස්සේ
වෙන්න පුළුවන්. ඒක තමයි. ඒ කියන්නේ දැන් අපි හිත හොඳ හුඟක් එතෙන්ට තීක්ෂණව ඒකාග්‍ර වුණාම ඕක බොහොම තියුණුව දැනෙනවා. ඒතකොට ටිකක් දරන්න අමාරුයි. හැබැයි සියුම් වේදනාවන් මේ ඒකත් ඉතින් උත්සන්න වෙලා දැනෙනවා. හැබැයි දරන්න පුළුවන්. ඉතින් ඕක වුණත් ඉතින් හැබැයි යෝගාවචරයා මත තීරණය වෙනවා. දැන් හිතන්න උදාහරණයක් වශයෙන් දැන් ඔය බුදුරජාණන් වහන්සේ ගැනම කියනවා. බුදුරජාණන් වහන්සේ අර එක අවස්ථාවකදී දේවදත්ත ගල් පෙරලනවානේ. ඉතින් එතෙන්දී ඒ දැනෙච්ච වේදනාව බොහොම උත්සන්න වේදනාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක දරා ගැනීම දරාගත් ආකාරය ගැන දෙවියෝ ඇවිල්ලා ස්තුති කරනවා. සතුල්ලපකායික කියලා දේවනිකායක් ඒ දෙවියෝ ඇවිල්ලා ස්තුති කරනවා. මේ පුදුමාකාර දරා ගැනීමේ ශක්තියක් මේ භාගවතුන් වහන්සේ මේ පෙන්නුවේ. ඔබ වහන්සේ නාගයාජේක, ඔබ වහන්සේ හස්තිරාජේක කියලා මේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා ප්‍රශංසා කරනවා. ඒ තරම් ප්‍රබල ඉවසීමකින් මේ භාගවතුන් වහන්සේ මේ කායික වේදනාව ඉවසාගෙන සිටියා කියලා බුදුරජාණන් වහන්සේට මේ ස්තුති කරනවා. ඒ නිසා මේ ඒකදී අර එක එක්කෙනාගේ හිතේ වැඩිච්ච ප්‍රමාණය අනුව තමයි ඉතින් තීරණය කරන්න වෙන්නේ. කෙසේ නමුත් ඉතින් අපි විවිධ ක්‍රම පාවිච්චි කළාට කමක් නැහැ. දැන් එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේම තවත් තැනකදී කියනවා දැන් උන්වහන්සේට මේ අර පින්නුවන් පාන්න ආසන්නයේදී ලෝහිත පක්‍රන්තා රෝගේ එහෙම හැදෙනවානේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මම අනිමිත්ත සංඥාවේ හිත පවත්වනකොට වේදනාව අඩුයි කියලා. ඒ කියන්නේ කෙලින්ම අනිමිත සංඥාව කියලා කියන්නේ කෙලින්ම අරමුණු ග්‍රහණය කරන්නේ නැතිව හිත පුළුවන් තරම් නිදහස්ව පවත්වා ගැනීම. ඉතින් මේ මට්ටමේදී හිත පවත්වා ගැනීම තුළ තමන් වහන්සේට ලොකු සහනයක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා විවිධ උපක්‍රම තියෙනවා අපිට ඔය වගේ තැන්වලදී යොදා ගන්න. ඉතින් අපි ඉන්න තත්වය මත අපේ හිත වැඩිලා තියෙන මට්ටම් අනුව ඉතින් විවිධ ක්‍රම යොදා ගත්තට වැරද්දක් නැහැ. වරදක් නැහැ, වරදක් නැහැ. ඔව් ඒක තමයි. දැන් අර අතෙන්ට යොමු කරොත් මේ හිත බොහොම අසහනකාරී වෙන්නේ, බොහොම උත්සන්න වෙන්නේ. ඒ වෙනුවට අපිට පුළුවන් දැන් පිම්බීම හැකිලිම වගේ තැනකට හිත යොමු කරා නම්, ඒතර කොහොමත් තියෙන්නේ හරි සාමකාමී වේදනාවක්. වේදනාවක් කියනට වඩා සාමකාමී උපේක්ෂා සහගත අරමුණක් එතන තියෙන්නේ. ඉතින් ඒ අරමුණ හරිම සියුම් හිත ඒකාග්‍රතාවයක් ඇති කරනවා. විපස්සනා පැත්තකට හිත නැඹුරු කරනවා. ඉතින් ඒ එබඳු අරමුණක් කෙරෙහි හිත පැවැත්වීම නිසා අපේ අර තිබිච්ච අනිත් කායික වේදනාව සමනය වෙන්නත් පුළුවන්. මොකද එතෙන්ට වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. දැන් අපි හිතන්න දැන් අපි වේදනාව දැනගන්න නම් අපේ හිතේ යම්කිසි කොටසක් යම්කිසි ශක්තියක් ඒ වේදනාව පහළ වෙලා තියෙන තැනට යොමු වෙන්න ඕනේ. නමුත් අපි එතනට යොමු නොකර වෙන තැනකට නම් අපි අවධානය යොමු කරන්නේ. අපේ හිතේ මුළු ශක්තිය ඒ වෙනත් තැනකට නම් යොමු වෙලා තියෙන්නේ. එතකොට අර වේදනාව තියෙන තැන අපිට නොදැනී යනවා. ඒකත් තව උපක්‍රමයක්. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නය බන්දු ජීව ධර්මතිලක ඔබට යොමු කරන්න පුළුවන්.
මට ඒක පොඩි මොමක් කොහොමද මේ වේදනාව ගැන කරේ කියන එක ගැන අදහසක් ඉදිරිපත් කරන්න අවශ්‍යද ස්වාමීනි?
ඔව් ඔව් කියන්න. හොඳයි.
මම ඇත්තටම කරන්නේ මේ වගේ වේදනාවක් ආවොත් ඒ වේදනාව දැන් මම හේතු භාවනා මානසිකාරයක් තියෙනවනේ මූල කර්මස්ථානේ.
ඔව්.
එතකොට වේදනාව නිසා ඒකෙන් වෙන වේදනාවටයි යොමු වෙනවා. එතකොට මම බලන්නේ ඇත්තටම මේ වේදනාව තුළ මොකක්ද මගේ ඒකේ තියෙන ගුණය මම ඒකට අකමැති. දැන් මේ වේදනාව කියන එක ඒක තුළින් මේ විදිහට මේ ගුණය මොන ගුණයක්ද කියන එක ගැන විමසීමක් වෙනකොට ඒක නැති වෙනවා.
ඔව් ඇත්තටම මම චුට්ටක් ඔතනට එකතු කරන්න කැමතියි. ඔතන ගුණය කියනට වඩා මට හිතෙන්නේ දැන් අපි හුඟක් වෙලාවට එන ප්‍රශ්නය තමයි මම මේ මතුවලා තියෙන වේදනාව ප්‍රතික්ෂේප කරනවා. ඒක කරෙහි යම්කිසි රෙසිස්ටන්ස් එකක් නේද? ප්‍රතිරෝධයක් අපේ හිතේ තියෙනවා. අන්න ඒ ඔව් ගැටීමක් තියෙනවා. ඒ ගැටීම හරහා තමයි අර වේදනාව තව උත්සන්න වෙන්නේ. අපිට පුළුවන් නම් අපිට අපේ හිතේ තියෙන ඒ ගැටීම අයින් කරගන්න ඒ කෙරෙහි තියෙන ප්‍රතිරෝධය අයින් කරගන්න පුළුවන් නම් ඒ වේදනාව දැන් එතන තමයි අත්‍තරම අර බුදුහාඳුරු පෙන්නනේ මානසික වේදනාවක් අපි ඇඩ් කරන්න යන්නේ නැහැ එකතු කරන්න යන්නේ නැහැ ඒ වෙනුවට මනස තියෙන සායත්තව නේද?
ඔව් එහෙම බලන්නේ ගැටීමට හේතු වෙන්නේ මාගේ මොකක් හරි නොකමැත්තක් නේ.
අන්න හරි. ඔව්.
අන්න ඒක මොකක්ද කියන එක හොයාගන්න තමයි උත්සාහ වෙන්නේ. එතකොට ඒම හොයාගෙන යනකොට අරක ලැබෙන්නේ නෑ.
හොඳයි. ඉතාලම වැදගත්. ඒ කියන්නේ අපිට එක්ක වේදනාව දිහා බලලා එයාව සමනය වෙන ක්‍රමයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාව නිසා හිතේ හටගත්ත යම්කිසි ප්‍රතිරෝධයක් තියෙනවා නම් හිතේ හටගන්න යම්කිසි ගැටීමක් තියෙනවා. ඒ ගැටීම විග්‍රහ කළා චිත්තානුපස්සනා වැට්ටමත් පැත්තකට දාලා ඒ පැත්තෙන් යන්නත් පුළුවන්. කිසිම වැරද්දක් නැහැ. ස්වාමීන් වහන්සේ
මට සුමානි නිදාස්තරේ ඉන්නකොට ඒ විදිහටම ඉන්න එතන තව සංස්කාර ඇති නොවන විදිහට බලන්න කියලා.
ඔව්.
එතකොට මම ඒ විදිහට එහෙම බලාගෙන ඉන්නකොට ඉතින් ඇත්තටම හිත පිහිටවන්න තැනක් නැහැ. එතකොට අර මම සරෙන් සරේ බලනවා මොකක්ද මේ කොතනද ඉන්නේ මේ වගේ තත්ත්වයක් එනවා.
හරි.
එනම් මොනවද අරමුණු වෙන දේවල් වල මේ අතීත අනාගත කිසිදේක යන්නේ නැහැ.
හරි.
නමුත් ඒ මොහොතේ ඒ තැන මොකක්ද මෙතන සතිය තියෙනවද? අර ඒ වගේ විමසීම වෙන ගතියක් තියෙනවා. ඒක එහෙම කරන එක හරිද?
නෑ ඒකත් වැරදි. ඒ කියන්නේ ඔතෙන්ද සැක පහල කරගන්නවා කියන එකම එකාතකින් මායя දාන වෙන හැමක් කියලා හිතා ගන්න. ඒ කියන්නේ අපි මේක ගැන එක්ක සැක කරනවා, මේක ගැන අනවශ්‍ය විදිහට විමසන්න යනවා, අර්ග කරන්න ඕනේ කියලා හිතනවා, මේක නිකන් ඔහි ඉඳලා තේරුමක් නැහැ, මෙතෙන්දි මම ත්‍රිලක්ෂණේ වඩන්න ඕනේ කියලා හිතනවා, ඔය වගේ. ඒ කියන්නේ අපේ ප්‍රඥා මුහුණුවරකින් විචිකිච්ඡාව වංචා කරන්න පුළුවන්. ඔය මට්ටමේදී ඇත්තටම කරන්න තියෙන්නේ හිත අර කිව්වා වගේම කොහෙවත් පිහිටුවන් නැතුව සිටීමම තමයි වැදගත් වෙන්නේ. කියන දැන් ඔතන ඇත්තටම සංස්කාර නොකර සිටීමයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි මොකක් හරි හිතනවා කියන්නේ චේතනාපූර්වකව කරන්න ඕනේ කියලා හිතනවා කියන්නේම ආයි සංස්කාරයක්. නමුත් අපි මේ ක්‍රමානුකූලව සංස්කාර සමනයක් දක්වා තමයි අපි අරගෙන ඉන්නේ. සංඛාර සමතයක් දක්වා තමයි අරගෙන ඉන්නේ. සංස්කරණයක් නොකර සිටීමක් දක්වායි අරගෙන ඉන්නේ. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට අර කියන්නේ මේ බාහ්‍ය දාරුචීරයට දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. එතනින් අතර වෙන්න ලත්තනම ලොප් කළා දාන්න දිගට ගෙනියන්න එපා. හිත තියන්න නිශ්ශබ්දව. හිත කියන්න නිකන් මුකුත් නොකර සංස්කරණයක් නොකර. ඉතින් හරි මේ එකතකින් හරි සියුම් කියලා කියන්න පුළුවන්.
ඔය අවස්ථාවේදී මම දුනගන්නවා ඒකට සතිය තියෙන බව. එතකොට එහෙම බැලුවාම ඇත්තටම තේරෙන්නේ සතිය තියෙනවා. ඒගාවට ශරීරය ගත්තොත් නිකන් මුළු විශ්වයම නිකන් ශරීරයක් තියෙන බව දැනෙනවා. නිකන් දැනෙන්නේ නිකන් කිරියටිච්ච සතියකින් එහෙම එකක් තමයි දැනෙන්නේ.
හරි.
ශබ්දයක් තියෙනවා. නමුත් ඒව කිසි ප්‍රශ්නයක් නෑ.
හරි.
එතකොට මේ වේදනා දැනුන ශබ්ද දැනෙන ටිකයි මේ සංඥා ටිකයි කයයි තමයි තියෙන්නේ.
තියෙන්නේ. හරි.
ඉතින් ඒ වගේ
තෝරන්නේ දැන් ඔක තව වැඩෙන්න දෙන්න. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම දැන් මුල් අවස්ථාවේදී දැන් ඔය තියෙන වට ප්‍රමාණයක් තියෙනවානේ, ඔක නිකන් පරිමිතියක් තියෙනවානේ, වර්ගඵලයක් තියෙනවානේ. ඒක පොඩි කියලා කියන්න පුළුවන්. අපිට නිකන් තාම එළියෙන් එන ප්‍රබල දෙයකට මේක පසහා කරගෙන ඇතුළට එන්න පුළුවන්. හැබැයි ටික ටික වර්ධනය වෙන මේ ක්ෂේත්‍රය තව පුළුල් වෙනවා. මෙතන නිකන් තියෙන්නේ දැනුවත් බවක් පමණයි. නිකන් පියෝ අවයනස් එකක් කියලා කියන්න පුළුවන්. නිකන් බොහොම සුද්ධ මට්ටමක පිරිසුදු මට්ටමක දැනුවත් බවක් තියෙන්නේ. ඒ දැනුවත් බව පැතිරෙන්න අවශ්‍යයි.
ඔව් දැන් මම මට දැනෙන ස්වභාවය කියන්නේ සතිය තියෙන බව දැනෙනවා. ශරීරය දැනෙන්නේ නිකන් සිසිල් ඉරිවැටිච්ච ස්වභාවයකට.
ඔව්.
ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට එතකොට ඒ විදිහට තමයි ඉන්නේ.
ඔව්.
මේ වගේ දැනුවත් බවක් ලැබෙනවා. ඒකට ඒකක් කරන්න එපාද?
නෑ නෑ නෑ. ඒක ඉතින් අපිට නවත්තන්න බෑනේ. ඒක නවත්තන්න බෑ. ඒක ඉතින් කොහොමත් තියෙනවා. දැන් ඒ తත්වය තුල හිත පුළුවන් තරම් නිදහසේම තියන්න. දැන් ඒ කියන්නේ දැන් ඇත්තටම මේ අපිට පුළුවන් ඔය දැනීම් රසක් ඔය අතරේ තියෙනවා. ඇතැම් වෙලාවට අපේ හිත නොදැනුවත්ව ගිහිල්ලා ඔය දැනීමක හේතු වෙන්න පුළුවන්. අපේ පැත්තෙන් අපි වග කියන්න ඕනේ මෙයා කොහෙවත් ගිහිල්ලා හේතු නොවි තියාගන්න. කොහෙවත් ගිහිල්ලා අල්ලන්න නැතුව තියාගන්න. අර එදා මම පොඩි උපමාවක් දුන්නේ අපි නිකන් හරියට වාහනයක් හයිවේ එකේ අරන් යනවා වගේ. දැන් අපි වාහනේ අතහැරලා යන්න පුළුවන් බොහොම මේ නිවැරදිව යනවනම්. ඒ කියන්නේ අපිට සුඛානමට අත තියන්න දෙයක් නැහැ. එයා හරිය පාරෙම යනවනම්. හැබැයි එයා වම් පැත්තට බර වෙනවනම් ඔන්න ආයෙත් අපිට මැද්දට ගන්න අවශ්‍යයි. දකුණු පැත්තට බර වෙනවනම් ආයෙත් වම් පැත්තේ මැද්දට ගන්න අවශ්‍යයි. අන්න ඒ වගේ අපි නිකන් හිත මැද්දේ තියන් ඉන්නවා කොහෙටවත් යාවෙන්න නොදී කොහෙටවත් බැස ගන්න නොදී සරලව තියන් ඉන්නවා මං හිතනවා කියන එක තේරෙනවා ඇති කියලා.
ඔව් ඔව් එතකොට මේ දැනුවත් බව ලබලම තමයි එතකොට
අන්න හරි ඒ නිදහස් භාවය පොඩ පවත්තුමින් ඉන්නවා. එහෙම ඉන්න ඒ තමන්ගේ වට ප්‍රමාණය වැඩි වෙන්න ගණේවි. ශේත්‍රය දැන් අපි දැන් මහත්යර තේරෙනවා නිකන් තමන් නිකන් හරියම කෝෂයක් ඇතුළේ ඉන්නවා වගේ. එහෙම නැත්නම් නිකන් තමන් වර්ගඵලයක් ඇතුළේ තවගේ ඉන්නේ නිකන් පොඩි දූපතක වගේ ඉන්නේ. ඒ දූපතට අර එළියෙන් එන ඒවෙන් හානියක් නැහැ.
ඔව්.
සද්ද ඇහුණාට මේ රූප පෙනුණාට ගඳ සුවඳ දැනුණාට ස්පර්ශ දැනුණාට හිතට සිතුවිලි ලාවට වගේ ආවට මේ තමන්ගේ මේ හදාගත්ත දූපත ආරක්ෂාකාරී. ඒකට හානි වෙන්නේ නැහැ. හැබැයි මේ දූපය ඒ දූපතේ වර්ග ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ පැතිරෙන්න වගේ සරල වෙන්න නොගැඹුරු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි වෙන්න තියෙන්නේ.
ඔව් ඒ කියන්නේ දැනෙන බැලුවාම සංඥාසේ දැනුවත් බව කයෙන් පිටත්.
අන්න හරි.
ඔව්. ශරීරයයි මේ විශ්වයයි කියන්නේ ඔක්කොම නිකන් එකක් වගේ ගතියක් තමයි දැනෙන්නේ.
දැනෙන්නේ. හරි. ඔව්. ඒ කියන්නේ දැන් අර කයේ නිකන් අපි අර ඉස්සර තිබුණානේ නිකන් රේඛාවල් වලින් අපි මේ කය සීමා කරගෙන එහෙම එකක් නැහැ
දැන්. ඔව්. ඔව්. දැන් මේකේ සීමාව ටිකක්
බොඳ වෙනවා.
විශ්වයටම
විශ්වයි
වගේ දැනෙන්නේ
ඔය තියෙන සංඥා දැනෙන ටික තියෙනවා. අන්න හරි. ඔව්. කය අර බොහොම සිල්වල් කය දිහා බැලුවත් තමයි ඒක දැනෙන්නේ.
දැනෙන්නේ.
සියුම් නිකන් සිසිල් ගතියකින් කය සීමාව වෙන් කරගෙන ඉන්නවා. ඉන්නවා. ඉතින් දැන් එහෙමත් අර උමනාවෙන් කයට හිත දාන්නත් එපා දැන්. හිත පුළුවන් තරම් නිදහසේම පවත්වන්න. හැබැයි නොගැඹුරු මට්ටමක ඉන්න. ඒ කියන්නේ දැන් හිත ගැඹුරක හිර කරන්න සමාධියක හිර කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට බොහොම සරල භාවයකම ඉන්න. එතකොට තමයි අන්න හිත නැවතත් අර අනුසය කෙලෙස් මතුවලා ඉන්න පුළුවන්. නැත්තම් ආයෙත් හිතේ තියෙනවා නම් අපි දිනු රාග ස්වභාවය, ද්වේෂ ස්වභාවය මොනවා මොනවා හරි අර එන බාහිරින් එන පුංචි පුංචි කම්පන හරහා සංවේදනා හරහා හිත ආයෙත් ඔන්න ගිහිලා ඇලෙනවා. ආයෙත් ගිහිලා ගැටෙනවා. එතකොට අන්න අපි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ආයෙත් හිත නිදහස් කරනවා. ආයෙත් ඔන්න හිත යනවා. ආයි ගැටෙනවා. ආයි ඇලෙනවා. ආයෙත් ඔන්න තේරුම් ගන්නවා. ආයෙත් නිදහස් කරනවා. ඔන්න ඒ වගේ නිකර දෙකට කරගෙන යන්න ඕනේ.
හොඳයි.
හොඳයි. හොඳයි. තේරුවන් සරණයි.
තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න තිබෙනවද? කවුරුවත් අතේ සවීමක් කරේ නැහැ.
ඔව් එහෙම එක්කෙනෙක් ඔන්නවා.
චම්පිකා සිරිවර්ධන ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මම දැන් දිගට දිගු කාලයක් භාවනා වැඩසටහන් සම්බන්ධ වෙලා හිටියේ. අර 23 දැන් පස්සේ නම් සම්බන්ධ වුණේ නැහැ මොකක් හින්දා නිසා. නමුත් මම මේ දෙක්ම සතිමත් සක්මන විදිහට සක්මන කරා ස්වාමීන් වහන්සේ පැයක් මහමාරක් විතර ගොඩාක් දුර ඉතින් ස්වාමීන් වහන්සේ මට මේ දවස් 10ම වගේ තේරුනේ හිතේ අර තිබුණු එකලස් භාවය නැති වෙලා නිකන් වී මිටියක් බැඳලා තිබුණා නම් ඒක දැන් විසිරිලා ගෙහිලා කොහොමදවත් සතිමත් භාවය කොහොමද අර සතිමත් භාවයේ තියෙනක හොඳට දැනෙනවා නමුත් හිත නම් ඒක පැන් වෙලා නැහැ හිත විසිරිලා විවිධ අරමුණු වෙනවා හැබැයි දැන් මම යම් පොඩි ප්‍රමාණයක් පස්සක්තාවේ පසුතැවීමකට ලක් වෙනවා හැබැයි ඒක ආයිම හිත හරි ගස්සගෙන මේ සිතේ පවතින මේ ස්වභාවය තමයි කියලා මේ වටහගෙන නැවත මේ සක්මනේ යෙදෙනවා ස්වාමීන් වහන්සේ පර්යාංකයේ ඊට වඩා පොඩි අඩු වෙලාවක් තමයි රැඳුනේ මට ස්වාමීන් වහන්සේ දැන් කොහොමද අර එක අරමුණක හිත පවත්වන්න අමාරු වෙලා හැබැයි මම දැන් සක්මනේ යනමනම් කොහොමද මට සක්මන ගැන තේරෙනවා මගේ කය ගැන නොදෙනි යනවා මම හිතට සත්‍යමත් භාවයේ කියන එක නැති වෙලා නැහැ
හරි
මේ දැන් ඉතින් මෙදා වැඩ කටයුතු කරනකොට තැම්පත් වෙච්ච ස්වභාවයක් තියෙනවා එකලස් කරගන්න බැහැ මට මම හැබැයි උත්සාහ ගත්තෙත් මෙහෙම එකලස් කරන්න කියලා දැන්
ඔව් කමක් නැහැ ඒ කියන්නේ ඕක හැබැයි ටිකක් කාලයක් ওই විදිහට යන්න වෙනවා ඒ කියන්නේ හිතේ අම්කසේව විසිරිච්ච භාවය තමන් හැබැයි තේරුම් අරන් තියෙනවා ඒකාග්‍රතාවයේ අඩු බවක් තේරුම් අරන් තියෙනවා හිත හැබැයි ටික ටික ඒ කියන්නේ ඒකට ඒ විසිරිච්ච බවට හිත කතන්දර ගොතන බවට ප්‍රපංච කරන බවට අනුග්‍රහ නොකර දිගට යන්න හැබැයි එතකොට යම් අවස්ථාවක දැන් මෙහෙම මට කියන්න පුළුවන් දැන් අපේ හිතේ තියෙන ඇතුළත කතාවට හිතේ තියෙන විසිරිච්ච බවට දිගට යන්න වෙන්නේ අපි ඕකට අනුග්‍රහ කළොත් අපි ඒකට උල්පන්දම් දුන්නොත් තමයි ඒක දිගට යන්නේ හැබැයි අපි ඒක නැවත නැවත තේරුම් ගන්නවා නැවත නැවත තේරුම් ගන්නවා නැවත නැවත තේරුම් ගනිමින් අපි ඒකට අනුග්‍රහ නොකර ඉන්නවා ඉතින් එහෙම අනුග්‍රහ නොකර ඉන්න යම් කාලයක් ගත වේවි හැබැයි කාලයක් ගත වීමේදී ඒ සිතුවිලි යන දුර ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. හිතන්න දැන් ඉස්සෙල්ලා ඔන්න හිතේ සිතුවිල්ල පහළ වුණා. ඒක ගියා ඔන්න විනාඩි 4ක් 5ක් දිස්සේ ඒක දිගහැරලා ගියා. හැබැයි අපි තේරුම් ගත්තට පස්සේ ඔන්න ටිකක් යන්තම් ඔන්න විනාඩි 4න් 5න් ඔක නතර වුණා. ඊට පස්සේ ඔන්න ආයෙත් දැන් අපි මේකම කරගෙන යන්නේ. ඊට පස්සේ ඊළඟ වට්ටමේදී ඔන්න විනාඩි 3න් විතර ඔක අවසන් වෙනවා. ඊට පස්සේ ඔන්න විනාඩි 2න් විතර අවසන් වෙනවා. හරි විනාඩියෙන් විතර අවසන් වෙනවා. ඊළඟ තප්පර අපි තව 30න් අවසන් වෙනවා. ඔය කියන්නේ අර කතාව ගෙතෙන ප්‍රමාණය අඩුයි කියන එකනේ. ඔව් සිතුවිලි දුවන දුර ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් යම් අවස්ථාවකදී ඔය දේ අපි ක්‍රමානුකූලව කරනවා නම් එතකොට ඒ සිතුවිලි දුවන දුර ප්‍රමාණය අඩුවීම දිගට වෙලා හිත සම්පූර්ණයෙන්ම සිතුවිලි වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා හැබැයි තමන් කියන්නේ ලද අවස්ථාවේදී භාවනාව කරන්න හැබැයි මේක අමතක කරලා කරන්න බෑ. ඒ පරයන්කයක් කරන්න පුළුවන් වෙලාවදී ඒක කරන්න. සක්මනක් කරද්දී ඒ කටයුත්ත කරන්න පුළුවන් තරම් ඒ කියන්නේ හැම පැත්තෙම අනුග්‍රහ කිරීම තමන් කරන්න ඕනේ හැබැයි.
සක්මනස මම ඒ කියන්නේ දැන් අවුරුදු 3ක් විතර වෙන මේ දුරස්ත වැඩසටහන් වලට දිගටම සම්බන්ධ වෙලා හිටිය සම්මාස. හැබැයි මේක මට 23 වෙනිදා වගේ පස්සේ තමයි මේ අත්දැකීම ලැබුණේ.
හරි.
ඒ කියන්නේ මට කොහොමදවත් මේ දැන් මම සක්මනට සතියෙන් යනවා සක්මන් කරනවා සතියෙන් ඉන්නට හිතේ ස්වාමීන් වහන්සේ මම කිව්වට සිතුවිලි එනවා මම ඒවට අනුග්‍රහ කරන්නේ නැහැ එකකටවත් මම ඒවා බලාගෙන ඉන්නවා හැබැයි මම දැනගත ස්වාමීන් වහන්සේලා දේශනා කරන නිසා يعني සිත හැම වෙලාවෙම එකම තැනකට රැඳෙන්නේ නැහැ විසිරිලා යනවා නේ ඒක මට විසිරිච්ච හිතක් දකින්න පුළුවන් වෙන්නේ ඒ
අවශ්‍යයි
ස්වාමීන් වහන්සේ මට ඔව් එහෙම ස්වාමීන් වහන්සේ මට සිතුවිලි සිතුවිල්ල එහෙම ඇති වෙන එක පැන පැන යන ආකාරය දැනෙනවා ස්වාමීන්
වහන්සේ හොඳයි
හැබැයි අරමුණක රැඳෙන්නේ
නැති එක විතරයි සත්‍ය. ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. එක අරමුණක රැඳෙන්නේ නැති වුණාට කමක් නැහැ. දැන් අපිට විපස්සනාවේදී එක අරමුණක් ගන්නවා කියලා නීතියක් නැහැ. ඒ මතුවෙන අරමුණේ යථා ස්වභාවය තේරුම් ගැනීමයි තියෙන්නේ. දැන් සිතේම වුණත් ඒ විවිධ සිතුවිලි පහළ වෙනවා. හැබැයි හැම සිතුවිල්ලකටම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ එක සිතුවිල්ලක් පහළ වුණා ඒක ආවා ඔන්න සුළු මොහොතකින් එයා ගියා. ඔන්න ආයෙත් තව සිතුවිල්ලක් ආවා ආයි පොඩ්ඩක් එයා මූණ පෙන්න ඔන්න ආයෙ එයත් ගියා. තව එක්කෙනෙක් ආවා එයත් මූණ පෙන්න ඔන්න එයත් ගියා. ඔන්න එන යන ආකාරය දකිමින් වාසය කරන්න.
පැහැදිලි වුණා ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි.
දිලිනි ඔල්විස් අතැස්වීමක් කර තිබෙන ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න දිලිනි.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ගිය සිකුරාදා මගේ අත්දැකීමක් කියන්නයි වහන්සේට කතා කරේ. මම මේ දවස් 10ම සිඩ්නි කැන්බරා රිට්‍රීට් වලට සම්බන්ධ වෙලා දවසට සක්මන් දෙකක් හරි පරයන්ක දෙකක් හරි කරා. මේ එතකොට සක්මනේදී ඇත්තටම පැලාගයක් විතර යනකොට කය ඇවිදින විදිය බලලා ඉන්න පුළුවන්. පරයන්කේදී එදා මම සිකුරාදා අතරේ මොකද හැමදාම ගොඩ වෙලාවට මම පරයන්කේදී වේදනාවෙන් හින්දා මම පරයන්කේ නැගිටලා යනවා. ඒ වුණාට ගිය සිකුරාදා මම ඊට ඉස්සෙල්ලා දවස් දෙක තුනකදී ඉඳලා මම මේ වේදනාව දිහා සෑහෙන්න ඇතුළට බලා හිටියාම වහන්සි කියලා තියෙන විදියට ඒක ඇතුළට ගිහලා බලවම ඇත්තට මේකේ ඒක ඇතිදක් නැහැ කියලා දැන ඇතිවීමක් වෙන කීවීමක් විතරයි. ඒක මේක වේදනාව දිහා වෙන පැත්ත වෙන තැනක ඉඳලා බලුවාම නැති තැනක ඉඳලා බලුවාම ඒක නැති වෙන යන බව දැක්කා. ඊට පස්සේ සිකුරාදා මම එක දිහා බලා ඉන්නකොට වේදනාවත් එක්ක මගේ කැන්කෂ බය පිරුණෙක් වෙනවා. ඒ අස්සෙම මට විශ්මනලක් වෙනවා. ඊට පස්සේ අර හිත තියෙන හරිම නිස්කලංක තැනක හැබැයි ඔක්කොම තියෙනවා. හරිම තියුර සතියක් තියෙනවා. ඒ වගේම ඔක්කොම ඇක්ටිව් ප්‍රසන්ට් එකේ හොඳට ඇක්ටිව්ලි තියෙනවා. මම හොඳට ඒක දිහා බලා ඉන්නවා. ඊට පස්සේ එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ එකපාරටම විශ්මනලක් ඇවිල්ලා ඒකත් එක්කම හાર્ට් බීට් එකත් ඒකත් හරි වේගෙන් ගැහෙන්න ගත්තා. හැබැයි මට ඒක ඊට ඉස්සෙල්ලා ඒ වගේ ස්කීම් වෙලා තියෙන හින්දා මම ඒකත් තවදා අඳුරගත්තා. එතකොට ටිකක් විනාඩියක් විතර ඒක තිබිලා ඒක එකපාරටම නැති වෙලා ගියා. මම හැබැයි ඉස්සෙල්ලා අහලා තියලා ඒක දැනගන්න ඕනේ නැහැ කියලා මම එතකොට ඒ වගේ වෙලාවට මම මොකද කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ මම
ඔව් ඒක දැනගන්න එක නම් වටිනවා. හැබැයි ඒක දැනගන්න ඕනේ නැතුව නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔයා වෙන දේ සම්බන්ධයෙන් මුළු චිත්‍රය දැන ගැනීම වටිනවා. මේක කොහොමද හටගන්නේ, කොහොමද මෙයා වෙනස් වෙන්නේ, කොහොමද කැඩලා බිඳලා යන්නේ, කොහොමද තව තැන් වල වෙනස් වෙලා පහළ වෙන්නේ, කොහොමද සම්පූර්ණයෙන්ම සමනය වෙන්නේ කොහොමද කියලා මේ මුළු චිත්‍රය දැක ගන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. ඒක මේ ඒක වැදගත් ඇත්තටම.
ස්වාමීන් වහන්සේ මට ඊට ඉස්සර සැරේක වෙලා තියෙනවා. ඒක ඇත්තටම වෙලා ඒක ඇත්තටම හරිය නිකන් ශක්තියක් වගේක් ඒක නිකන් උඩට ගියා. ගිහිල්ලා ඒක උඩට ගිහිලා සම්පූර්ණම ඒක කැඩලා ගිහිල්ලා ඊට පස්සේ මුළු ශරීරයම මේ නිකන් ශක්තිය රස්නයක් වගේ දවසක් විතර මේක පැවතුණා. මම හැබැයි මට ඒක වෙලා තියෙන්නේ අර කෙනෙකුටම ඒ වගේ ෆීලිංගක් එයිද කියලා මම බලාපොරොත්තු වෙනවා
කියලා. ඒක එහෙම එපා. ඔය කියන්නේ අපි කලින් ඔය කලින් වෙච්ච එක අපේක්ෂා කරන්න ගියොත් දැන් එක වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ හරි අමුතු වැඩක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අපේක්ෂා සහගත වෙනවා කියන්නේ එතෙන්දී හිතට බරයි. හිතේ නිකන් තණ්හාවක් එතකොට එන්නේ. හැබැයි ඒ වෙනුවට නිකන් හිත තියෙන හරි විවෘත බවක වෙන දෙයක් වෙද්දී කියලා හරි විවෘත බවක නිර්භීත බවක තියාගෙන අපි යනවා. ඒතකොට සමාලාවට තින් කියන්න බෑනේ එදාට වෙච්ච වඩා ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්ත් වෙන්න පුළුවන්. දැන් අපි අර කලින් වෙච්ච එක මේ ඉල්ලනවා නම් අපි නිකන් අපේ හිත තත්ත්වගත කරන්න හදන්නේ. ඒතකොට ඒක වැරදි. ඒ වෙනුවට අද මට අලුත්ම අත්දැකීමක් ලැබේවා කියලා මොන දෙයක් ප්‍රශ්නයක් නැහැ. මම මේ කැමති දෙයකට මුහුණ දෙනවා කියලා මේ බඳු විවෘත භාවයක් නම් අපේ හිතේ පවත්වන්නේ ඒක වටිනවා ඇත්තටම.
හොඳයි.
චමින්ද ගාන් කේවල කියලා කෙනෙක් අතැසවීමක් කර තිබෙනවා. මයික් එක අන්මියුට් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි
ස්වයන්
මාස. පෞද්ගල දිනවල සිඩ්නි ට්‍රීට්මන්ට් එකට මම සහභාගී වුණා. පරයන්කේ මම යෙදී ඉන්නකොට උස්ම ඉහළ පාළයට යෑම දිගටම මම බලාගෙන හිටියා. කොහොම බලන් ඉන්නකොට උස්ම සංසිඳීමකට ලක් වුණා. ඊට පස්සේ උස්ම ගැන අරුණක් ගැනීමට නොහැකි හින්දා වේදනාව කෙරෙහි අරුණක් ගත්තා. ශරීරයේ තියෙන වේදනාව හෝ ශරීරයේ බල නිසා ඇතිවුණු ආසනයේ මත ඇතිවුණු පීඩනය පිළිබඳ අරමුණු කරගෙන භාවනාව වැඩිගෙන ගියා. ඊට පස්සේ ආයි දේම හුස්ම ඉහළ පාළ වැටීම දැනුණා. ඊට පස්සේ ඒ කෙරෙහි ආයි නැවත හිත යොමු කරා.
මගේ ප්‍රශ්නය ඇවිල්ලා ප්‍රශ්න දෙකක් තියෙනවා හඳුනන එකක් ඇවිල්ලා මේ මේ කරන් යන ක්‍රමයේ ඉවරෙද්ද අනික හඳුනන්නේ පරයන්කේ වඩනකොට ධර්මානුපස්සනාව කොහොමද වඩන්නේ කියන එක.
හරි. ඒ කියන්නේ දැන් ඔතෙන්දී ආනාපානයේ සියුම් වුණාට පස්සේ දැන් අපිට ආනාපානයේම වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ධාතු මොහුනවරකින් ඒ දිහා බලන්න පුළුවන් නම්. ඒ කියන්නේ මෙතන තියෙන නිකන් ඇතිලෙන ගතියක්, මෙතන තියෙන ස්පර්ශයක්, මේ ස්පර්ශයේ ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. නැත්නම් මෙතන තියෙන උණුසුමක් සිසිලක්, මේ උණුසුමේ සිසිලසේ ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන තියෙන කම්පණයේ ස්වභාවයක්, මේ කම්පණයේ ඇතිවීමක් නැතිවීමක් තියෙනවා කියලා අපිට අර සියුම් අරමුණේ විපස්සනා ඇහැකින් බලන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඒ එක පැත්තක්. හිතන්න ඒක අපිට එච්චර අහුුන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට කයේ යම් යම් සංවේදනා දැන් පහළ වෙලා තිනවා කියලා. ඒතර ඒ සංවේදනාවල අපි යථා ස්වභාවය බලන්න උත්සාහ කරනවා. මේගොල්ල කොහොමද වෙනස් වෙන්නේ? මේගොල්ල කොහොමද හටගන්නේ? කියලා අන්න ඒ සංවේදනාවල මේ தත්ත්වය බලන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඇත්තරම මෙතෙන්දි වෙන්නේ අපි තුල ප්‍රඥාවක් දියුණු වෙන්න අවශ්‍යයි. මේ ප්‍රඥාව අපිට දියුණු කර ගැනීම සඳහා ඕනම අරමුණක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඒක ආනාපානයේ උනත් එකයි, පිම්බීමක් හැකිලීමක් උනත් එකයි, නැත්නම් කයේ පහළ වෙච්ච වෙන වේදනාවක් උනත් එකයි, කයේ පහළ වෙච්ච වෙන කුඩා ප්‍රමාණයේ පුංචි පුංචි වෙන සංවේදනා උනත් එකයි. ගැටලුවක් නැහැ. ඊට පස්සේ දැන් මහත්යක් කරලා තියෙන්නේ, ඉතින් අන්න ඒ වගේ දෙයක් ආනාපානයේ හිටියා. හැබැයි ඊට පස්සේ ඒකර වෙනුවට වෙන දෙයක් අහුණා. ඒක දිහා බලන්න ගත්තා. තමන් හොඳට හැබැයි සතියක් තුල පිහිටගෙන තමයි ඒක බැලුවේ. ඉතින් එතකොට වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් අපි ප්‍රඥාව දිනු කරන්න කියලා තනි අරමුණම බැලිය යුතුයි කියලා නියමයක් නැහැ.
ඔව්
ඒක හරි. ඔව්. ඒ
කරගෙන
යන විදිහට කරගෙන යනවා. ඔව්. ගැටලුවක් නැහැ. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ පරිදයන්කේ වඩනකොට ඉන්නකොට දැන් ඔය ඉන්න මට්ටමේදී ධම්මානුපස්සනාව ගැන හිතන්න ගියොත් ඒක විතර්කයක් බවට පත් වෙනවා. ඒක නිකන් අර භාවනාවට බාධාවක් වෙන්න පුළුවන්. අපි ක්‍රමානුකූලව කායනුපස්සනාව වඩ아가ගෙන යනකොට ඉබේටම වගේ හිත වැටෙනවා වේදනානුපස්සනාව. ඉබේටම වගේ හිත වැටෙනවා චිත්තානුපස්සනාවට. ඊට පස්සේ ඉබේටම වගේ ධම්මානුපස්සනාවට වැටෙනවා. මේක නිකන් හිතන්න ක්‍රමානුකූලව නගින ඉනිමගක් කියලා. අපිට ඉනිමගේ උඩම එක අල්ලන්න බැහැනේ යට එක පහු කරගෙන යන්න නැතුව. අපි හැබැයි යට එකේ පොඩ පොඩ පියවරෙන් පියවර උඩට උඩට යනකොට නොදැනුවත්වම උඩේකට ඇවිල්ලා අපි. ඒ වගේ ගතියක් තමයි භාවනාවේදී තියෙන්නේ. අපි ක්‍රමානුකූලව දැන් ඉන්න මට්ටමින් උපරිමෙන් කරගෙන යනවා. නොදැනුවත්වම ඊට පස්සේ ඊළඟ මට්ටම් වලට අපිව ගෙන එනවා. ඒක තමයි මේ ධහමේ තියෙන ඕපනයික ගුණය කියලා කියන්නේ. අපි ධහම ප්‍රගුණ කරනවා. ඒ ප්‍රගුණ කිරීම හරහා ඊළඟ මට්ටමට අපිව උපනයනය කිරීමක් කරනවා. ඔසවා තැබීමක් කරනවා.
ඒ කියන්නේ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඊළඟ පියවර විදිහට ඒ වැඩෙනවා කියන එක තමයි කියන්නේ.
අනිවාර්යෙන්. ඒ ඉබේ ඒ මට්ටමට මහත්යාවම ඒවි. මහත්යාව කියනට වඩා මහත්යාගේ හිත දැන් ඔය කායනුපස්සනාවේ නිරත වෙන්න ඔය තුල හිත බහුලීකృత වෙන්න ඒ අවශ්‍ය කරන ගුණධර්ම නැත්නම් ඒ අවශ්‍ය කරන හැකියාවන් ප්‍රගුණ වෙවි ඊට වඩා සියුම් මට්ටම් වලට හිත දිහා නිකන් ඉබේ බැලෙන මට්ටමටපත් වෙනවා. ඒක ඉබේ වෙන්න ගනිවි. ඉතින් කලබල වෙන්න එපා. මේක වෙන්න ඉඩ දෙන්න. ප්‍රමාණිකුලව යන්න ඉඩ දෙන්න වැඩේට. කියන්නේ අපි ඕක එකපාර්ට නිකන් මෙයාව කලබල කරලා ඊළඟ පියවරේ මෙයාව ගිහිල්ලා බලෙන් තියන්න ගියොත් ඒක අසාර්ථකයි.
හරි සුගමනි මාසි තේමස් වන්න.
හොඳයි. තේමස්
වන්න.
තේරුවන් සන්නයි.
ශාලිකා ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි සෝමනි
මාසි. ඔව්.
මට ඇත්තටම තියෙන පොඩි ධර්ම ගැටලුවක් මේ ධාතු මනසිකාරය ගැන. දැන් මේ කවුරුරි යෝගවචරයේ කියනවා නම් ධාතු මනසිකාරයේ වර්ධනය ඒක වඩන කෙනෙක් කෙනෙක් හැම දෙයක්ම වගේ ධාතුන් හැටියට දකින්න පටන් ගන්නවා. කොහොම යනකොට ඒ වගේ කෙනෙක්ගේ දැන් සමාලාට දැන් ඔක අපිට අහලා තියෙනවා. දැන් ඔය මව පියා කියන එකත් ධාතු හැටියට ඕක දකින්න ගියොත් ඒ කෙනා මිත්‍යා දෘෂ්ටියක් වර්ධනය කරන්න පුළුවන් නේද ධාතු මනසිකාරය තුන.
නෑ මව පියා කියන එක බැහැර වෙන්න ඕනේ. කියන්නේ මව පියා ධාතු වශයෙන් දකින්නවා කියනකට වඩා දැන් අපි ඉස්සෙල්ලා පටන් ගන්නේ අපේ කයමනේ පාවිච්චි කරන්නේ. දැන් ඒ අපේ කයම උනත් අපි දැන් හිත තත්ත්වගත කරනවා කියන එක නෙමෙයි. හිත අපිට මෙහෙම කරන්න පුළුවන්නේ භාවනාවක් කරනවා කියලා හිතාගෙන අපි හිතට නිකන් පොවනවා මේ තියෙන ධාතු හතරක් මේ තියෙන ධාතු හතරක් මේ තියෙන ධාතු හතරක් මෙතන සත්වයක් නැහැ මෙතන පුජ්‍යලයක් නැහැ මේ තියෙන ධාතු හතරක් මේ තියෙන ධාතු හතරක් කියලා නිකන් හිතට පොවන්න යනවා. ඒක නිකන් හිත කන්ඩිෂන් කිරීමක්, හිත තත්ත්වගත කිරීමක්. ඒක නිවැරදි නැහැ. ඒ වෙනුවට අපි මේ ධාතු ලක්ෂණ අපිට දැනෙන්න ඕනේ. ඒකයි අර මම මේ ධාතු මනසිකාරයේ විස්තර කරද්දී කිව්වේ, ඒ කියන්නේ මේ ධාතු ලක්ෂණ මොනවද කියලා ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි හඳුනා ගන්න ඕනේ ධාතුන්ගේ ලක්ෂණ මොනවද. උදාහරණයක් වශයෙන් කියනවා අපි ඔන්න පඨවි ධාතුවේ තද ගති, මෘදු ගති, රළු ගති, සිනිඳු ගති, බර ගති, සැහැල්ලු ගති. ඊළඟට අපි තුන් වායෝ ධාතුවේ නම් ඔන්න චලනය වෙන ස්වභාවය. තේජෝ ධාතුවේ නම් උණුසුම් සිසිල් ගති. දැන් ඔන්න අපි අහලා තියෙනවනේ දැන් ඕක. දැන් අපිට පුළුවන් අපේ කයේ මේ ලක්ෂණ තියෙනවද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඒතෙන්ට තමයි අපිට සමාහිත හිතක් අවශ්‍ය වෙන්නේ. හිතේ යම් ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙන්නේ. ඒ බඳු ඒකාග්‍රතාවයක් පවත්වමින් මේ කය නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන්න ඉබේටම මේ කයේ තියෙන ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව අපි බලෙන් මේක ධාතු කරනව නෙමෙයි.
අත්‍යන්තසික බලෙන් කරන එකක් නෙමෙයි මට මගේ තියෙන ඒ ප්‍රශ්නේ වුණේ මොකද ඕක හිතාගෙන යනකොට කරගෙන යන කෙනෙක් මම කියන්නේ කොළදිම ඉන්න කෙනෙක් නෙමෙයි සෑහෙන දුරක් යනකොට ඊට පස්සේ අතර රස්නයක් දැනකොට ඒක තක් ගාලා ඒක මේ තේජෝ මොහොම කියලා දැනෙන්න පටන් ගන්නවා. එහෙම පටන් ගන්න උග දිගටම කරපු කරන එක්කෙනෙක්ට මම මට හිතුනේ දැන් කොහොම යනකොට ඒ වගේ පැත්තකට යන්න පුළුවන් අවස්ථාවක
තියෙන
ධාතු හැටි දමන්න කිහොත් අමමුත් දැන් මව පියා කියන දේ නිකන් මවෙක් නෑ පියෙක් නෑ ඒකත් ධාතු ටිකක් කියලා යන්නත් පුළුවන් නේද කියන එක නිකන්
ප්‍රශ්නයක් තමයි. ඒක තමයි ඒක නෑ ඒක තමයි ඒක ක්‍රමානුකූලව වැඩෙනකොට ඒ හිතේ වමනා කරන අපි කියන්නේ නිකන් මැචියුරිටි එකක් යම්කිසි මෝරපු බත් ගතියක් හිතේ ඇති වෙන්න ඕනේ. ඒක නිකන් අර ලාමක මට්ටමක් නෙමෙයි. ඒ ක්‍රමානුකූලව දැන් මෙතන ඇතුළත තියෙන හුදු ධාතු සමූහයක් ය මෙතන කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් මමෙක් මෙතන නැහැය. එහෙමනම් බාහිරේ තියෙන්නේ ඒ බඳුම ස්වභාවයක් ය. ඉතින් ඒක ඇත්තම සූත්‍ර දේශනාවල ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ මෙතන තියෙන්නේ පඨවි ධාතු සමූහයක්, එළිය තියෙන්නේ පඨවි ධාතු සමූහයක්. මෙතන තියෙන්නේ ආපෝ ධාතු සමූහයක්, එළිය තියෙන්නේ ආපෝ ධාතු සමූහයක්. ඔය විදිහට බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ දැන් ඔය සත්පුද්දල සංඥාව අපෙන් බැහැර වෙනවා කියන එක වේවි. එතකොට හිතන්න දැන් එතෙන්දී අර දැන් අපි උතන අන්තගාමී දෘෂ්ටියකට ගියොත් තමයි එතකොට දැන් ඔන්න අපි හිතෙන්නේ දැන් එතකොට හිටිය තාත්තත් නැහැ අම්මත් නැහැ දැන් ඔක්කොම ධාතු වෙලා දැන් මෙයා නිකන් පිස්සු වගේනේ කියලා. ඉතින් ඒක එකාතකින් බලන්න වෙන්නේ නිකන් අර දැන් මෙහෙම කේත හැකි. හිතන්න දැන් ඉස් ගෙඩියක් ඉන්නවා වතුරක. දැන් මේ ඉස් ගෙඩියා හැමදාම ඉතින් එහෙම ඉන්නේ නැහනේ. ඌ කවදා හරි ලොකු වෙලා ගෙම්බෙබ් බවට පත් වෙලා ඔන්න ඌ යම් දවසක මේ වතුරෙන් එළියට පැනලා එනවා. එතකොට එයා ගොඩබිම අඳුන ගන්නවා. හැබැයි ගොඩබිම අඳුනගත්තා කියලා එයාට ඉතින් ආයෙත් ඕනනම් වතුරට යන්න බැරි කමක් නැහැ. ඒ වගේ යෝගාවචරයත් එකතකින් ලෝක දෙකක ජීවත් වෙනවා ගැති ගතියක් තියෙනවා. එයාට සම්මුති ලෝකේ ජීවත් වෙන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි යා සම්මුති ලෝකේ තියෙන සීමාවන් දැනගෙන ඒකේ තියෙන එකතකින් අයේ අපි පනවගත්ත ස්වභාවය තේරුම් අරගෙන අපි යොදාගත්ත භාෂාවන් වල තියෙන සීමාවන් තේරුම් අරගෙන එයාට ආයෙත් අර පරමාර්ථ ලෝකයක සැබෑ ලෝකයක ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔය ලෝක දෙකක් අතර තමයි එකතකින් යෝගාවචරයේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අතර මෙහෙම කියන්නත් පුළුවන්. ඒ නිසා ඇතම් යෝගාවචරයේ කුට ඔය தත්ත්වය දරන්න අමාරු වෙන අවස්ථාවක් නැතුව නෙමෙයි. ඒක තමයි ටික ටික කරන්න කියලා කියන්නේ. මේක දැන් හිතන්න අපිට බෙහෙතක් දෙනවා. ඉතින් අපි මේ බෙහෙතෙන් සුව වෙනව බව දන්නවා. හැබැයි අපි මේ බෙහෙත් ටික ඔක්කොම එක දවසේ බිව්වොත් එහෙම ඒ නිසා අජීර්ණ වෙන්න පුළුවන්. බෙහෙත නිසා ලෙඩක් හැදෙන්න පුළුවන්. හැබැයි බෙහෙතේ මාත්‍රාව දැනගෙන අපි ක්‍රමානුකූලව මේ බෙහෙත ගන්නවා නම් දවසට ඔන්න උදේ හවස ගන්න කියලා දෙනවනම් ඔන්න උදේ හවස ගත්තා. ආයෙත් ඔන්න හෙටත් උදේ හවස ගත්තා. හිතන්න මේ බෙහෙත ගන්න තිබුණේ මාස 6ක් තිස්සේ කියලා. එතකොට මේ මාස 6 තිස්සේම නෙමේ පොඩ්ඩ ආව සූපත් කරන්නේ. අන්න ඒ වගේමයි භවනාව. භවනාවේදීත් අපි මේක මේ ප්‍රමාණයේ ඉක්මවා ගන්න ගියොත් මේකේ මේ සමබරතාවය බෙදෙන්න පුළුවන්. අපි මේ දවසට දාගත්ත කාල පරිච්ඡේදය පොඩ්ඩක් පුහුණු කළ දෙනවා. ඊළඟ දවසෙත් පොඩ්ඩක් පුහුණු කළ දෙනවා. ඊළඟ දවසෙත් ප්‍රමාණිකුල පුහුණු කරනවා. අන්න ඒ වගේ ප්‍රමාණිකුලව වැඩෙන මාර්ගයක තමයි අපි යන්න තියෙන්නේ. කලබල වෙලා අපි කරන්න ගියොත් අර ඔයගේ පැටලිලි වෙන්න පුළුවන්. ක්‍රමානුකූලව වැඩෙනකොට ඒ හිතේ යම්කිසි පරිණත වීමක්, මුහුකුරා යාමක්, මේක දරන්න පුළුවන් කමක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම සුතම ඥානයකනොත් යම්කිසි අනුග්‍රහයක් ලැබෙන්න ඕනේ. يعني දැන් අපි මේ ලබන අත්දැකීම සම්බන්ධයෙන් සුතම ඥානයකනොත් එයාට කියලා දෙන්න ඕනේ. මෙන්න මේකයි දැන් ඔතන වෙන්නේ. ඔය ගැන බය වෙන්න එපා. මෙන්න මේක මෙන්න මේ බඳු ගැඹුරක් ඔතන තියෙනවා. හැබැයි එයාට ඕල්ලාවට ආයිත් අර පරණ හිටිය තැනට යන්නත් පුළුවන් කියලා අර ඒ විශ්වාසය ඇති කළ දෙන්න ඕනේ.
තමන්ගේ සීමාව දැනගන්න. මම මෙතනින් එහාට යන්න බැදි. එහෙම සීමාවක් තමන්ට පනෝ ගන්න පුළුවන් ගන්නට ඒක සුතම ඥානය අනිවාර්යයෙන්ම මේ ප්‍රැක්ටිස් එකත් එක්කම අවශ්‍යයි.
ඔව් ඒක තමයි බුදුහාඳුරේ ඒකයි අර අනුග්‍රහ පහක් පෙන්වුම් කරන්නේ. සීලෙන් අනුග්‍රහ කරන්න කියනවා මේ කටයුත්ත කරගෙන යද්දි. ඊළඟට සුතයෙන් සුතමේ ඥානයකින් අනුග්‍රහ කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක ගලපලා තමන් යන පාර නිවැරදිද කියලා සංසන්දනය කරලා බලලා ඒ පැත්ත කරන්න කියනවා. ඊළඟට සාකච්ඡාවකින් අනුග්‍රහ කරන්න කියනවා. තමන්ගේ අත්දැකීම තවත් කවුරු හරි පොඩ්ඩක් කෙනෙක් එක්ක සාකච්ඡා කරලා සැක තියෙන තැන් දුරු කරගෙන යන්න කියනවා. ඊළඟට හිතේ ඒකාග්‍රතාවය පවත්වා ගැනීම සඳහා සමත අනුග්‍රහයක් කරන්න කියනවා. ඊළඟට ප්‍රඥාව දිනු කරන එක විපස්සනා අනුග්‍රහයක් වශයෙන් දිගට කරන්න කියනවා. ඒ නිසා ඒකාතකින් මේ ගමනේදී ඔය ඔක්කොම ටික ලං කරගෙන අවස්ථානුකූලව හිතට ඒ වමනා කරන අනුග්‍රහයන් ලබා දෙමින් යනකොට අන්න අපිට ගැඹුරකට යන්න පුළුවන්.
බොහොම ස්තුතියි ස්වාමීනි.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නය අරුණ මාලතුංගර ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ දැන් මේ මොහොතකට ඉස්සෙල්ලා ශාලිකා මහත්මිය සමග පින්වතිය සමග ඇති වෙච්ච කතා බහට යම් කිසි එකතු කිරීමක් කරන්න අවස්ථරද?
ඔව් කියන්න.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යනකොට අපිට මුලින්ම දකින දෙයක් තමයි සම්මා දිට්ඨිය. ඒක ප්‍රභේද දෙකක් තියෙනවා. එතකොට ගිහි සම්මා දිට්ඨියේ කියන්නේ මුල්ම තියෙන සම්මා දිට්ඨියේදී අපි ඉගෙන ගන්න දෙයක් තමයි ඒ වගේම අපිපත් වෙන මන මානසික තත්ත්වයක් තමයි මමෙක් නැත පියෙක් නැත කියන දේ නෙවෙයි මමෙක් ඇත පියෙක් ඇත කියන දේ අපි තුල තහවුරු වීමක් වෙනවා. එතකොට අපි නිවැරදි ආකාරයට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනවා නම් අර ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී මේ සම්බන්ධ අපූර්ව ඉඟි කීපයක් මුලදීම දුන්නා. අපි ඒ වගේම ශාලිකා අවසාන වශයෙන් තහවුරු කරගත්ත දේ එක්ක අපි ගමනේ යනකොට නැවත නැවත මේ කටයුතු යම් යම් අර කියපු ක්‍රම පහ භාවිතා කරමින් අපි නැවත නැවත ඒවා ස්ථායීගත කළ යුතුයි. ඒ වගේම අපූර්ව ගමනක් මේක තියෙන්නේ. ඒ නිසා අපි කෙසේවත් පසුබට වෙන්න අවශ්‍ය නැහැ. මම කියලා පුද්ගලෙක් නැත කියන දේ පැහැදිලි වෙන්න මුතු භාවයක් සමගයි ඒක ඇති වෙන්නේ නියම ආකාරයට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යනවා. පෙරවන් සරණ.
ඔව් මේකට මට තව කරුණක් එකතු කරන්න පුළුවන්. දැන් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේට ආපු චෝදනාවක් තමයි මෙතන මේ ඉන්නා සත්වයේගේ උච්ඡේදයක්, විභවයක්, මරණයක් පනවනවා කියන ඇතම් කෙනෙක් චෝදනා කළා. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මෙතන මේ ඉන්නා සත්වයෙක් නැහැ. මෙතන ඇවිල්ලා මේ අපි මනසින් හදාගත්ත සත්වයෙක් ඉන්නේ. අපි මනසෙන් ආරෝපණය කරගත් සත්වයක් ඉන්නේ. ආරෝපණය කරගත් මමෙක් ඉන්නේ. නමුත් ඉතින් අපිට ඒක දැනට අපේ තියෙන මට්ටම අනුව අපිට හිතෙන්නේ මේ මම ඉන්නවා. මගේ අම්මා ඉන්නවා, මගේ තාත්තා ඉන්නවා කියලා ඒ බඳු මට්ටමකින් තමයි අපි හිතෙන්නේ. ඒ නිසා අරුණ මහත්තයා කිව්වා වගේ සම්මාදිට්ඨියේ මුල් මට්ටමේදී, ලෞකික මට්ටමේදී අපි පිහිටනවා ඒ කම්මස්සගත සම්මාදිට්ඨියේ. මෙතන අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, දරුවෙක් ඉන්නවා, දානයක කුසල විපාක තියෙනවා, පෙර භවයක් තියෙනවා, මේ භවයේ තියෙනවා කියලා අර අපි නිකන් සම්මුතිය තුල පිහිටනවා. සම්මුතිය තුල පිහිටලා අපි සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. නැත්තම් කර්මය කර්මඵලය අපි අදහන්න පටන් ගන්නවා. හැබැයි එතන නතර වෙන්නේ නැහැ. එතන ඇවිල්ලා අපි හොඳට පිහිටාගත්ත සත්පුරුෂ භූමිය. හැබැයි අපි ප්‍රඥාවෙන් දැන් වඩනවා. ප්‍රඥාව තව දියුණු කරගෙන යනවා. ඒ ප්‍රඥාව වඩන මාර්ගයේදී තමයි අපිට ලෝකෝත්තර සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතෙන්දී අන්න අපි තේරුම් ගන්නවා මෙතන තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා. මෙතන අවිද්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. මෙතන කෙලෙස් බරිත බවක් ක්‍රියාත්මක වෙනවා. මේ අවිද්‍යාව හරහා අපි හිතාගෙන තියෙනවා මෙතන කෙනෙක් ඉන්නවා කියලා. අවිද්‍යාව හරහා අපි හිතාගෙන ඉන්නවා මෙතන මමෙක් ඉන්නවා කියලා. නැත්නම් අපි මෙතන මේ සම්මුතියක් අනුව පනවගෙන තියෙනවන්න කෙනෙක් ඉන්නවා කියලා. සම්මුතියක් අනුව භාෂාවක් අනුව අපි පනවගෙන තියෙනවා මෙයා අම්මා මෙයා තාත්තා මෙයා මේ විදිහට අපි නම් ගම් දීගෙන එහෙම පනවගෙන තියෙනවා. හැබැයි ගැඹුරු විපස්සනාවකදී එහෙම නෙමෙයි. මෙතන තියෙන්නේ හුදු අපි දැන් අර ධාතු මනසිකාරයෙන් කතා කරපු නිසා මෙතන තියෙන්නේ හුදු ධාතු ස්වභාවයක්. මුළු ලෞකික මේ මුළු අපි තුමු භෞතික ලෝකෙම කියන්නේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. අපි තුමු මානසික ලෝකයක් කියලා කියන්නේ එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ස්කන්ධයන්ගේ මේ නාමස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා අර වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් ප්‍රඥාවක් අවදි කරලා දෙනවා. ඉතින් මේ බඳු ප්‍රඥා මට්ටමකදී මේක මේ බාධාවක් වෙන්නේ නැහැ. ඒකවිල අර තමන් පිහිටා සිටිය කම්මස්සගත සම්මාදිට්ඨිය, ඒ ලෞකික සම්මාදිට්ඨිය අභිබවා එයත් අන්තර් ඇතුළත් කරගෙන පැමිණි අවබෝධයක් කියලා කියන්න පුළුවන්. ඒකෙන්ද සම්මුතියත් පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. කියන්නේ ප්‍රයෝජනේ සලකලා සම්මුතිය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ සම්මුතිය කියන්නේ හුදු තාවකාලිකව අපි ඇති කරගත්ත පදනමක්ය, පනවගත්ත එකක්ය. අපි මේ සමාජයේ කටයුතු කිරීම සඳහා ඒක යහ පැවැත්ම පිණිස අපි පනවගත්ත දෙයක්ය කියලා අපි තේරුම් අරගෙන කටයුතු කරනවා.
ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වුණා අතීත කාලයේ කියන්නේ 550 ජාතකයේ පිළිබඳව වගේ කතා කරනකොට මම ඒ කාලේ මෙහෙම හිටියා. කන්තලාට ඒ අවස්ථා දෙකේම උන්වහන්සේට ඇලීමක් ගැටීමක් නැතුව ඒ අවස්ථාවලට පත් වෙලා අනිත් කට්ටිය සඳහා ඒ ගැන කතා කරන්න පුළුවන් වුණා.
ඔව් ඒක ඇත්ත. හොඳයි.
එතුමනායි ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන ගරු ස්වාමීන් වහන්සේ.
හොඳයි. එහෙමනම් ඉතින් අද අපේ මේ අලුත් වසරේ නව වසරේ ධර්ම දේශනාවකට අහුම්කන් දුන්නා, ධර්ම සාකච්ඡාවකටත් සහභාගී වුණා. ඉතින් ඒකාතකින් අපි අද ලෝකෙ මුහුණ පාලා තියෙන විවිධාකාර ප්‍රශ්න ගැටළු සහගත ස්වභාවයන් අස්සේ අපි මේ දහමක් දිනු කරගන්න උත්සාහන්ත වෙන පිරිසක් වශයෙන් ඉතින් අද මේ වසරේදී අපි පුළුවන් තරම් අපි මේ දහමට නැඹුරු වෙලා ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා ශක්තියක් අපි දිනු කරගමු. මොකද ඒ බඳු ශක්තියක් අපි තුල දිනු කරගත්තානම් අපිට ලෝකේ පැමිණෙන විවිධාකාර දුක් දොම්නස් වලදී නැත්තම් විවිධාකාර අභියෝග වලදී නිර්භීතව කටයුතු කරන්න, නොසැලී කටයුතු කරන්න පුළුවන් හිතක් අපිට සකස් කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඉතින් අපි දිනු කරගත්තු ධම හරහා, ශ්‍රවණය කරපු ධර්මය හරහා, අපේ ධර්ම සාකච්ඡාව හරහා ඉතින් ඒ සඳහා යම් කිසි රුක්ලක් ලැබේවා. මේ අලුත් වසරේදී පුළුවන් තරම් ධහමන නැඹුරු වෙලා ප්‍රතිපදාවක යෙදিলা කටයුතු කරන්න අප සියලු දෙනාටම අවස්ථාව සැලසේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරමු. අපි අද රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජහායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම්පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු